නායක මාහිම්පාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. ආලෝක උදපාදයේ ධර්ම විනය සම්භාෂණයේ දෙවැනි දිනේ මේ දින නියමිතව තියෙන්නේ අපේ පූජනීය මාංකඩවල සුදස්සන ස්වාමින් වහන්සේගේ මෙහෙයවීම මත ධර්ම සාකච්ඡා සහ ධර්ම දේශනා වගේම අවස්ථානුකූලව ප්‍රායෝගිකව භාවිතයක් අවශ්‍ය නිසා භාවනා කිරීමකුත් සමග මේ කටයුත්ත සංවිධානය කරලා තියෙනවා. සූදානම් කරලා තියෙන්නේ ඒ අනුව අපේ ස්වාමින් වහන්සේ වැඩසටහන සඳහා වැඩම කොට වදාලා දින ගණනාවක් අනුරාධපුර දැරිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබෙමින් ඉඳලා ස්වාමින් වහන්සේලා උදෙසා මේ වැඩසටහන සූදානම් කළාම කොහොම හරි මේකට සම්බන්ධ වෙන්නට ඕන ධර්ම දානයේ සපයලා විශේෂයෙන් බුද්ධ දේශනාවේ ගැඹුරු අරුත් අපේ හාමුදුරන් වහන්සේලාට පහදා දෙන්නට ඕන කියන කාරුණික සිතින් ස්වාමින් වහන්සේ වැඩමකට වදාලේ. තාමත් නිසි නිරෝගීකමක් නැහැ. බෙහෙත් ටික වළඳමින් ඉන්නේ. කොහොම නමුත් ස්වාමින් වහන්සේට පහසුව ඇති පරිදි මේ වැඩසටහන මනාකොට මෙහෙවාවි. වැඩසටහන තුළදී ස්වාමින් වහන්සේලාට මතක් කරන්ත කරුණක් තියෙන විට අවසර ලැබෙන්නට ඕන. මේ වැඩසටහන අතරතුර මේ අපේ හෑන්ඩ් ෆෝන් රින් වෙන්න කතා කරන්න ගියාම ඒක පළවෙන කාරණේ තමයි ධර්මයට සහ විනයට ඒක ලොකු අගෞරවයක් වෙනවා. ඊළඟට ඒක දේශකයන් වහන්සේටත් ලොකු අගෞරවයක් වෙනවා. ඒ නිසා මේ හෑන්ඩ් ෆෝන් ටික ඕෆ් කරලා තියාගන්න ලෙස බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ දින දෙකේම වැඩසටහන් අතරතුර ඒක අපේ අනික් සියලුම ස්වාමින් වහන්සේලාට විශේෂ පහසුවක් වෙනවා. අපේ පූජනීය සුදස්සන ස්වාමින් වහන්සේ ගැන මම මුතුයෙන් සඳහන් කරන්නට ඕනේ. අපේ බොහෝ ස්වාමින් වහන්සේලා දන්නවා ලෝකේ බොහෝ දෙනෙකුට බුදුදහමේ ගැඹුරු අර්ථයන් මතු කර දෙමින් නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳ විවෘත කරලා දෙමින් ස්වාමින් වහන්සේ මහත් ලෝකාර්ථ චර්යාවක් සිද්ධ කරනවා. ඒ ගමනේ එක අවස්ථාවක් මේ අවස්ථාව සියලුම ස්වාමින් වහන්සේලා වෙනුවෙන් මම ගෞරවයෙන් අපේ හාමුදුරන් වහන්සේට ආරාධනා කර සිටිනවා. මේ ධර්ම දේශනා සහ සාකච්ඡා භාවනා වැඩමුළුව පවත්වාගෙන යන ලෙස සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අතිගෞරවනීය මහානායක මාහිමිපාණන් වහන්සේලා වරක් ප්‍රමුඛ සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නින් අවසරයි. පින්වත් ස්වාමීන් වහන්ස, මම බලාපොරොත්තු වෙනවා අද දවසේ උදෑසන කෙටි අනුශාසනාවක් කරලා ඊට පස්සේ එක එක පැතික දවල් වලින් චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා කටයුතු කරන්න කොහොමද කියලා චතුරාර්ය සත්‍ය ගැන පැහැදිලි කරලා දෙන්න. දහවල් කාලෙදී පටිච්ච සමුපාද දේශනාව අරගෙන පිටකානුලෝම විදිහට ඒක විස්තර කරලා දෙන්න උත්සාහවත් වෙනවා. අපි පුළුවන් වුණොත් වයිට් බෝඩ් එකක ඔගේ තියක් උදව් කරගමු. ඊට පස්සේ හවසට භවනා කරන හැටි සම්මත භාවනා විදර්ශනා භාවනා මගේ අදහස් ලෝකේ වර්තමාන තියෙන අදහස් මත නෙවෙයි බුදුහාමුදුරෝ දේශනා කළා තියෙන කොහොමද කියන කාරණාව පැහැදිලි කළා භාවනා සම්බන්ධව ඒ කමඨහං වල ප්‍රභේද සහ ඒවෙන් කරන වැඩ කෘත්‍ය පෙන්වලා භාවනා කරන හැටි කියලා දීලා ටිකක් භාවනා කරන හැටි කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා අද දවසේදී ඊට පස්සේ කැමතිනම් වැඩසටහනින් පස්සේ අසනීපුණත් මාත් වෙනනම් අපි ටිකක් රැ භාවනා කරන්නත් පුළුවන් මේකේ හෙට දවසේදී මම අදහස් කරගෙන ඉන්නවා විශේෂයෙන් පේටක උපදේශ වගේ ග්‍රන්ථයක් අරගෙන ඒකේ තියෙන ස්වාමීන් වහන්සේ පේටක උපදේශ කියන වචනින්ම කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර විනය අභිධර්මයේ පරියාප්තියට භාජනය වෙන නිසා පේටක කියලා කියනවා. ඒ පේටක සංවර්ණාවට කරන උපදේශය තමයි පේටක උපදේශය. ඒ කියන්නේ ත්‍රිපිටකය බලාගන්නේ කොහොමද කියන එක, සූත්‍රයක අර්ථ ගන්නෙ කොහොමද කියන එක, කෙනෙකුට ගාථාවක් දැක්කහම ගාථාවෙන් චතුරාර්ය සත්‍ය ඉගෙනගෙන ලෝකෙට බණ කියන්නේ කොහොමද කියන එක උගන්වන ග්‍රන්ථයක්. ඇත්තටම මුළු පේටක උපදේශයේ හරියට කළොත් ත්‍රිපිටකය හොඳට කෙනෙකුට උගන්වන්න පුළුවන්. ඉතින් මම ඒක අර සාමාන්‍යයෙන් පරිශීලනය නොකළාම පිටකේ දැක්කහම හඳුනගන්න අමාරුයි. නමුත් මම හෙට දවසේදී පේටක උපදේශය අරගෙන සූත්‍ර ගාථාවක් දැක්කහම චතුරාර්ය සත්‍ය හඳුනගන්නේ කොහොමද, හඳුනගෙන ලෝකෙට දේශනාවක් කරන්න කොහොමද කියලා ඒ ටික උගන්වන්න බලාපොරොත්තු වෙනවා පේටක උපදේශය වගේ. මම හිතන්නේ ශාසනයට අපිට කරන්න පුළුවන් එකම උපකාරය ඒක. අන්න ඒ ටික කළා දුන් කළොත් කරගත්තොත් බොහෝ යමක් අපි හැමදෙනාටම ශාසනය වෙනුවෙන් කරන්න පුළුවන් වෙයි කියලා මතක් කරනවා. ඉතින් මම අදහස් වශයෙන් මතක් කළේ නිකන් මම මේ වැඩසටහන් ටික මේ විදිහට කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. තව මොනවා හරි විශේෂ කරුණු තිබුණොත් මම එක කතා බහ කරන්න පුළුවනි. එහෙනම් තෙරුවන් සරණයි සනස මම දේශනාවක් කළා. ඒ අනුසාරයෙන් අපි චතුරාර්ය සත්‍ය ගැන කතා කරමු. සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝ චේ වස්ස සතං ජීවේ අපස්සං උදයව්‍යං ඒකාහං ජීවිතං සියෝ පස්සතෝ උදයව්‍යං තී. පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. පින්වත් ස්වාමීන් වහන්සේ, මේ ස්වාමීන් වහන්සේලා දැන් මේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. ඒ නිසා මුලින්ම බොහෝම මෙත්සහගත සිතින්ම මතක් කරනවා ස්වාමීන් වහන්සේලාට මේ අවස්ථාවේදී මේ දේශනාව ඉතාමත් ඕනෙකමින් බොහෝම හොඳට ශ්‍රවණය කරන්න කියලා. බුදුහාමුදුරුව දේශනා කරනවා ශ්‍රාවකයන්ගේ සම්මා දිට්ඨිය ඇතිවීම පිණිස ද්වේ හේතු ද්වේ පච්චයෝ. හේතු දෙකක් තියෙනවා, ප්‍රත්‍ය දෙකක් තියෙනවා. පරතෝ ගෝසෝච යෝනිසෝච මනස්කාරෝ. චතුරාර්ය සත්‍ය ඝටිත වූ දේශනාවන් අහන්නට ඕනේ. ඒ වගේම ආධ්‍යාත්මයේ තමා තුළ යෝනිසෝ මනස්කාරය. එයින් පෙන්නනවා පරතෝ ගෝසේ නැත්තං සකසා ධර්මයේ ඇහුවේ නැත්තං ඒ භාසිතයගේ අර්ථය තේරෙන්නේ නැහැ. සූත්‍රයගේ අර්ථ තේරෙන්නේ නැහැ. අර්ථය තේරෙන්නේ නැත්නම් යෝනිසෝ මනසිකාරය කරන්න බෑ. යෝනිසෝ මනසිකාරය කරන්න බැයි නම් මනුස්ස ධර්මයට වඩා ආර්ය භාවය ඇති කිරීමට සමත් ඥාන දර්ශනයක් ලබන්න බෑ කියලා. මනුස්ස ධර්මයට වඩා ආර්ය භාවය ඇති කරන ඥාන දර්ශනයක් ලබන්න නම් යෝනිසෝ මනසිකාරය ධර්මයේ නැමැති එකම ධර්මය අවශ්‍යයි. යෝනිසෝ මනසිකාරය නැමැති ධර්මය අපි තුල උපදින්න නම් දේසිත ධර්මයන්ගේ අර්ථය තේරෙන්නට ඕනේ, වැටහෙන්නට ඕනේ. ඒ ධර්මයේ අර්ථය තේරෙන්නට නම්, අර්ථය වැටහෙන්නට නම් චතුරාර්ය සත්‍ය ඝටිත වූ දේශනාවන් බාහිරේට හිත නොවිසුරුවා හිතේ එහෙමෙහි නොහෙව භූම උමනාවෙන් ශ්‍රවණය කටයුතුයි කියලා ධර්මයේ පෙන්වනවා. ඒ නිසා මේ අවස්ථාවේදී මුලින් මතක කරන්න හොඳට මේ දේශනාව ශ්‍රවණය කරන්න කියලා. පින්වත් ස්වාමීන් වහන්සේ, ඇයි අපි ඒතරම් උමනාවෙන් ඒතරම් හොඳින් ඕනකම මේ තරම් බණ ඇසිය යුත්තේ? මොකක් හින්දද ඔය තරම් කන යොමු කළ බණ අහන්න ඕනේ? ඇහුවොත් වෙන වාසිය මොකද්ද? අහන්න බැරි වුණොත් වෙන අලාභෙ මොකද්ද? ස්වාමීන් වහන්සේ, මේ ධර්මයේ අහන්න කියන්නේ වෙන මොකුත් හින්ද නෙවෙයි. මේ ධර්මයේ අහලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් විතරමයි මේ සංසාර දුකෙන් ඈතර වෙන්නේ. ස්වාමීන් වහන්සේ අතීතයේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ඕනතරම් ලෝකේ ඉන්නේ නැති ලෝකේ පහළ වුණා. සසර දුක්ගිනි නිවන සද්ධර්මයත් ඒ තථාගතයන් වහන්සේලා දේශනා කළා. අපිත් අනිත්‍යාත්ම භාවයන් පැත්තකින් තැබේවා බොහෝ සෙයින් මනුස්සාත්ම භාවයන් ලබලා තියෙන්නේ නැති ඒ එකම ශාසනයක්වත් ආදරෙන් ඇසුරු නොකළ නිසා, ඒ එකම ශාසනයක්වත් මනාකොට ඇසුරු නොකළ නිසා තාම ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් මේ දුක් සහගත සසරේ මේ ඇත දුවනම සැරිසරනවා. පින්වත් ස්වාමීන් වහන්ස, මේ සසර අපි නිකම්ම දුවනවා සැරිසරනවා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ දීර්ඝ සංසාරේ එනකොට තමන්ට ඇඟලේ කිරිකල්ල පොවපු ආදරණීය මව්මල දුකට අඬපු කඳුළු එකතුකලා නම් හැම කෙනාම සතර මහා සාගරේ ජලයට වැඩි කියලා පෙන්වුවා. දාඩිය මහන්සියෙන් හරි හම්බ කළ පෝෂණය කළ පියාමල දුකට අඬපු කඳුළු එකතුකලා නම් සතර මහා සාගරේ ජලයට වැඩි කියලා පෙන්වුවා. තමන්ගේ දුව පුතා සහෝදරය සහෝදරි ඥාති හිතයිසින් වෙන මරුණු දුකට අඬපු කඳුළු වෙන වෙනම එකතු කළොත් සතර මහා සාගරේ ජලයට වැඩි කියලා පෙන්වුවා. ඒ වගේම මේ දීර්ඝ සංසාරේ එනකොට තිරිසං ආත්මවල අපි ඉපදෙනකොට මස් පිණිස මරණ වේලාවේදී කෙල සිඳිනකොට ගලාගෙන ගිය ලේ එකතු කළා නම් සතර මහා සාගරේ ජලයට වැඩි කියලා පින්නවා. මේ ටික දේශනා කළා සුගතු ශාස්ත්‍රඥ වහන්සේ මෙහෙම දේශනා කරනවා. මහණෙනි, පටිච්ච සමුප්පාද ධර්මයේ දන්නා වූ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් ඇරෙන්න මේ ලෝකෙ කිසිම කෙනෙක් මගේ වචන විශ්වාස කරන්නේ නැහැ කියලා. අඬපු කඳුළු මොහොතේ වතුරට වඩා වැඩි කියලා කිව්වහම අපිට හිතන්නේ මේ බර කළ පෙන්වන්න හදනවා ටිකක් බය කරන්න හදනවා කියලා. මොකද වැවක පොකුණක වුණත් වතුර ගොඩාක් තියෙනවා කියලා පෙනෙන හින්දා. නමුත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කෙනෙක්ව යහපතට ගන්නවත් බොරුවක් කියන කෙනෙක් නෙවෙයි. අපි හැම කෙනෙක්ම ඒ තරම්ම සසර දුක් විඳලා තියෙන හින්දාමයි බුදුරජාණන් වහන්සේ මේ වචනේ දේශනා කරන්නේ. අපි සසර එච්චර දුක් විඳලා තිබුණත් අද අපිට පේන්නේ නැහැ. පින්වත් ස්වාමීන් වහන්සේ මට මේ පිටියෙන් පිටපස්ස පේන්නේ නැහැ. පේන්නේ නැත්තේ එහා පැත්තක් නැති හින්දා නෙවෙයි. වැහිලා තියෙන හින්දා පිටියෙන්. නොපෙනුණු පමණකින් මම නැහැ කිව්වොත් ඒක වැරදීනේ. ඒ වගේ අනන්ත සංසාරේ අපිට පේන්නේ නැහැ. පේන්නේ නැති ස්වම්නස දුක් විඳ සසරක් අපිට නැති හින්දා නෙවෙයි. භවයෙන් වැහිලා අවිද්‍යාවෙන් වැහිලා හින්දා. ඉතින් මෙන්න මේ අවිද්‍යාවෙන් භවයේ වැහිලා තියෙන ක්‍රම හින්දාමයි අපිට මේ සසර දුක් සහගත ස්වභාවය නොපෙනෙන්නේ. අපි හැම කෙනෙක්ම ස්වම්නහන්සේ එච්චර සසර දුක් විඳය. ඒ විතරක් නෙවෙයි, ගස් ගල් පර්වත වලින් වැටිලා හිස පොඩි වෙච්ච ජීවිත ඕන තරම් ඇති. ඒ වගේම අතපය හතරම නැතුව පිළෙක් වෙලා මැරුණ ජීවිත ඕන තරම් ඇති. ඇස් දෙකම අන්ධව ගල් මුල් වල පය හැපි හැපි වැටිලා ජීවිතය අවසන් වෙච්ච වාර ලෝන තරම් ඇති. හොඳයි, අතපය හතරම හදිස්සියේ පෝච්චයකට හරි වාහනකට හරි අහුවෙලා නැති වුණොත්, ඇස් අන්ධ වුණොත් අපි ගාව තියෙන පන්සල් දේ පොළ වස්තුවෙන් ඇති වැඩක් තියේද? ඒවෙන් අපිට මොකක් වෙයිද? නමුත් අද නැති වුණාට ස්වාමීන් වහන්සේ මතක තබා ගන්න ඕනම වෙලාවක ඒතනටපත් වෙන්න පුළුවන් ආත්ම භාවයක් උඩයි අපි ඉන්නේ කියලා. හරියට ඉතාමත් තියුණු උල් පිහි ටිකක් උඩ විඥා දක්කන විඥාකාරයක් වගේ ජරා මරණ නැමැති ධර්මතාවී යටින් පිහිටුවාගෙනයි අපි මේ හැම දෙයක්ම කරන්නේ. ඉතින් එබඳු දුක්සහගත සසරෙන් එතර වෙන්න තියෙන එකම තොටුපොළ, එකම තැන මේ බුද්ධ ශාසනය, මේ සද්ධර්මය අවබෝධ වීමෙන්මයි. ඉතින් ඒ නිසා මේ දුක්සහගත සසර ස්වභාවය සිහි කළා, ඒ සසරෙන් එතර වීම සඳහායි මේ ධර්මය අහන්න ඕනේ. තවද ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේ සසර දුකයි කියලා කියන්නේ මිනිස්සෙකුට විඳින්න තියෙන මේ දුක් ටික හින්දා විතරක් නන් නෙවෙයි. අපි දැන් ඔය කතා කළෙත් මිනිස්සෙකුට, මිනිස්සය කියන්නේ ලෝකගතම සුගතිය. සුගතියක විඳ දුකක්. නමුත් දුගතිය කියලා නෝමන ගතිය ඇති තැනක් තියෙනවා. අන්න එතන නිසයි බුදුරජාණන් වහන්සේ සසර දුකයි කියන්නේ. ස්වාමීන් වහන්ස යම් කිසි කෙනෙක් ඉපදුණු දවසේම ඉඳලා අතපය හතරම වලංගු නැතුව මල මුත්‍ර ගුඩේම අනුන් විසින් කවන පොවන නාවන අන්දන පළඳ සුද්ධ පවිත්‍ර කරන තත්ත්වයට පත් වෙලා මලමුත්‍ර ගුඩේම අවුරුදු 100ක් ජීවත් වෙ හිටියෝ, ඒ දෙයා ඉන්නේ සුගතියක. ඒ දෙයා ඉන්නේ සුගතියක. මං ස්වාමීන් වහන්සේලාට පොඩි කතාවක් කියන්නම්. මේව එකක්වත්ම ධර්මයෙන් බැහැර නෙමෙයි. අපිට මේ වගේ කතාවන් අහන්න හම්බ වෙන්නේ නැති හින්දා, ජීවිතයේ ස්වභාවය පෙන්වන වචන අහන්න ලැබෙන්නේ නැති හින්දා, අපි ඉන්න තැන දොස් නොදකින හින්දා, නෙක්කම් මේ ආනිසංස අහන්න නොලැබෙන හින්දා, දවසින් දවස අපේ මනස ආශ්‍රවවලට ප්‍රපාතයකට ඇදිලා යනවා. නමුත් මේ නෙක්කම්ම නිස්සිත වචන ඇහෙනවා නම් බොහෝම කලාතුරකින් කෙනෙක් තමයි ධහමෙන් අහකට යන්නේ. අනිත් හැම කෙනෙක්ම නිවන් දකිනවා. නිවන් දකින්න පුළුවන් හේතු සම්පත් තියෙනවා. නිවන් දකින්න හේතු සම්පත් තියෙන හිඳයි බුද්ධෝත්පාද කාලයක මිනිස්සෙක් වෙලා ඉපදිලා තව මේ ශාසනය පැවිදිත් වෙනවා කියලා කියන්නේ. ඒ ජීවිතයේ තරම් පින්වන්ත ජීවිතයක් තව කොහෙවත් නැහැ. නමුත් කල්යාණ මිත්‍ර ඇසුර තියෙන එක ලෝකෙ දුර්ලභයි. ඒ ඇසුර නැතිකම නිසායි බොහෝ දෙනෙක් ධර්මයෙන් අහකට යන්නේ. මම ජීවිතයේ දුක ස්වභාවය ගැන දිග කතාවක් නමත් කෙටි කළා මම කියන්නම්. විමාන වත්තු වල තියෙනවා අම්බසක්කර පේත වත්තුව කියලා එකක්. අන්න ඒක පොඩ්ඩක් බලන්න ස්වාමීන් වහන්ස. ඒකේ පෙන්වන්නේ අම්බසක්කර කියන ලිච්ඡවි රජතුමාගේ කාලේ නොකරපු වර්ධකට වැරදිකරුවෙක් වෙලා උල උඩ තිබ්බ මිනිසෙක් ගැන කතාවක්. එයාගේ ඥාති පුත්‍රයෙකුත් ඒ වරදට හසු වෙලා ඥාති පුත්‍රයා හිසගසා මරනවා. එයා ගිහිල්ලා විමාන දෙවියෙක් වෙලා උපදිනවා. ඒ ඥාති මාමව උල උඩ තියනවා. උල උඩ තිබ්බ ඒ මාමව එකපාරට මැරෙන්නේ නැති විදිහට ටික 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 මැරෙන විදිහට තමයි උල හදලා තියෙන්නේ. ඉතින් මේ උල උඩ මරණය ඉන්න උල උඩ ඉන්න මේ කෙනා අනේ මාව ජීවත් මේ මැරෙන්නේ නැහනේ ආව මැරෙන්නේ නැහනේ මෙච්චර දුක් විඳ විඳ මට ඉන්න වෙන්නේ කොයි වෙලාවෙ හරි මාව මැරෙනවා නම් හොඳයි කියලා මරණය ප්‍රාර්ථනා කරනවා. නමුත් මියගිය එයාගේ ඥාති අනිත් කෙනා දකිනවා මෙයා මැරුණු හැටිය ගිහිල්ලා උපදින්නේ කොහෙද? අවීච මහා නරකේ. ගිහිල්ලා ළඟට ඇවිල්ලා කියනවා පින්වත ඔබ මැරෙන්න හිතන්න එපා, ඔබ ජීවත් වෙන්න හිතන්න. අනේ මාව ජීවත් වෙන්නේ නැනේ, මම කොහොමද ජීවත් වෙන්නේ, මම කොහොමද ජීවත් වෙන්නේ කියලා හිතන්න කියනවා උළු උඩ ඉන්න කෙනාට. ඕක රජුරුවන්ට ඇහිලා රජුරු අර අමනුෂ්‍යයාගෙන් අහනවා මේ උල උඩ ඉන්නේ ඔයාගේ හතුරෙක්ද කියලා. ඇයි උල උඩ ඉන්න කෙනා මැරෙන්න හිතනකොට මෙයා මැරෙන්න එපා ජීවත් වෙන්න කියන්නේ? උල උඩ ඉන්න කෙනා දුක් විඳිනවා දකින්න එච්චර ඔයා කැමතිද කියලා අහනවා. ඊට පස්සේ කියනවා නෑ මම මැරෙන්න එපා කියන්නේ මෙයා මේ උල උඩ ඉන්නවා කියන්නේ දිව්‍ය ලෝකෙක ඉන්නවා වගේ. මෙයා මැරිලා ගෙහිල්ලා උපදින්න ඉන්න තැනට සාපේක්ෂව දිව්‍ය ලෝකෙක ඉන්නවා වගේ මේ උල උඩ ඉන්නවා කියන්නේ. මම ඒක දකින හිඳයි කියන්නේ මෙයා මගේ හතුරෙක් නෙවෙයි මගේ ළඟම ඥාතිවරයෙක් කියලා. ඉතින් මම මේ ටික මතක් කළේ ස්වාමීන් වහන්ස බුදුහාමුදුරෝ සසර දුකයි කියන්නේ මේ වගේ අපායන් නිසා. පින්වත් ස්වාමීන් වහන්ස ලෝකුඹ නිරය කියන එකේ වැටුණු සත්‍යෝ බත් තුල පෙන බත්හලියක් පැහෙනකොට පෙන දදා නටන්නේ. ඒ වගේ මේ වැටුණු සත්‍යෝ පැහි පැහි උඩ ඉඳන් යටට යන්න අවුරුදු 30,000ක් යනවා. යටෙන් ඉඳන් උඩට යන්න අවුරුදු 30,000ක් යනවලු. ඉතින් මෙන්න මේ ස්වභාවයේ ස්වාමීන් වහන්ස සද්ධර්මය අවබෝධ නොවුණු කෙනාට ගෙදර වගේ කියලා බුදුහමඳුර දේශනා කළේ. මේ එකකින්වත් කියන්නේ අඬා ඉන්න නෙමෙයි, දුක් වෙන්න නෙවෙයි. මේකෙන් මිදෙන්න පුළුවන් අවස්ථාව අපිට ඇවිල්ලා තියෙනවා, හම්බෙලා තියෙනවා. මේකෙන් වැඩක් ගන්න කියන කාරණාව පොඩ්ඩක් මතක් කරන්නයි. ඉතින් මෙච්චර අපි සසර දුක් විඳලා තියෙයි. ඒ දුකත් පැත්තකින් තබන්නකො. අපේ පින්ව ස්වාමීන් වහන්සේලා එක මොහොතකට ගිහි අය ලෝකෙ පැත්තකින් තබන්න අපේ ජීවිතෙන් අපි හොයන්නේ මොකද්ද කියලා පින්වත් ස්වාමීන් වහන්සේලා සිහිපත් කරන්න තමන්ගෙන්. මම මේ කතා කරන හැම දෙයකම ලොකු අරුතක් තියෙයි. ඒ හින්දා හොඳට මේ ගැන හොයන්න. අපි පන්සල් හදනවා, විහෙර විහාර හදනවා, දායකයන්ට බණ කියනවා, මේ හැම දෙයක්මත් කරනවා. අපි ජීවත් වෙනවා. මේ හැම එකකින්ම උඩින් පෙනෙන දේවල් පැත්තකින් තබලා කුමන අර්ථ සම්පාදනයක් සඳහාද අපි මේ කරන්නේ කියලා කැරකිලා බැලුවොත් අපිට උත්තර දෙකක් හම්බේ ස්වාමීන් වහන්ස. මේ හැම දෙයක්ම කරන්නේ අපි සැප සතුට ළඟා කරගන්න එකක්, දුක අයින් කරගන්න එකක්. දුක අයින් කළා සැප සතුට ළඟා කරගන්නයි මේ හැම දෙයක්ම අපි කළා තියෙන්නේ. ඊට වඩා වැඩි යමක් නැහැ. කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් කියනවා නම් දන්නවා නම් මට කියන්න මෙන්න නෑ ඌට වඩා වැඩි යමක් තියෙ මේ සඳහායි කියලා. මම ඒක වක්‍රාකාරව පෙන්වලා පෙන්නනවා. ඍජු අපිට පේන්නේ නැතුව ඇති නෑ. ඕකේ අර්ථය තියෙන්නේ මේ සඳහායි කියලා. මොකද බුදුහාමුදුරු දේශනා කරනවා මහන්නේ සබ්බ ධම්මානම් වේදනා සමුසරණෝ. මහන්නේ සියලුම ධර්මතාවයන් වේදනාව නැමැති එක්ම ධර්මතාවය අනුව ගිහිලා තියෙන්නේ. මේ තුන් භූමිය අනුව තියෙන සියලුම ධර්මතා ඔක්කොම වේදනාව නැමැති එකම ධර්මතාවය අනුව ගිහිල්ලා තියෙනවා. සැප වේදනාව ළඟා කරගන්න දුක් වේදනාව අයින් කරගන්න තමයි මේ මුළු තුන් භූමියම කටයුතු කරන්නේ. නිවන් දකින්නවා කියන මේ කාරණාව තියෙන්නේ ඒ සඳහායි. ලෝකෝත්තර කියන ධර්මතාවය තියෙන්නේ වේදනාව කියන ධර්ම එකම ධර්මතාවයේ ආරම්භයයි. වෙන අඩු වැඩි නැහැ. තථාගතයන් වහන්සේ යමක් වදාළා නම් ඒක එහෙමමයි. ඉතින් මේ දුක්සහගත සසරෙන් එතර වෙන්න අවස්ථාව ලැබුණු මේ මොහොතේදී මේ වෙලාවේදී අපි මේ සද්ධර්මය අවබෝධ කරගන්න හැම දිනාම උත්සාහවත් වෙන්න කියන කාරණා මතක් කරනවා. ඒ වගේම තව එක වගකීමකුත් මතක් කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේ මේ බණ දහන් ටික අදා අපිට ලැබෙන්නේ නිකන්නම් නෙවෙයි. එදා බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ සුමේධ තාපස කාලේ හතරපද ගාථාවක් අහලා නිවන් දකින්න පුළුවන් හේතු සම්පත් තිබුණ බෝසතාණන් වහන්සිට. නමුත් බෝසතාණන් වහන්සේ තමන් වහන්සේට තනියම අවවාද කරගත්තා කියනවා. කුසගින්නේ ඉන්න දරුවෝ ටිකක් කුසගින්නේ ඉද්දි දරුවන්ට ආහාර නොදී වළඳන මවක් වගේ මේ අහිංසක ලෝකයා මේ තරම් සංසාර දුකට වැටිලා ඉද්දි මං කොහොමද තනියම නිවන් පුරට යන්නේ? මහා සාගරයට වැටිලා ගොඩ යන්න තැනක් ගොඩ බිමක් නැතුව එල්ලෙන්න පිහිටකට නැවක් බෝට්ටුවක් නැතුව මොහොතට වැටිලා ඉන්න මිනිස්සු දකිද්දි ඒ කිසිම කෙනෙක් ගන්න නැතුව තනියම නැවකින් ඈතර වෙන කප්පිටෙක් වගේ මං කොහොමද මේ අහිංසක මිනිස්සු සංසාර දුක් විඳිද්දි තනියම ඈතර වෙන්නේ කියලා තමන් වහන්සේට බොහෝ සෙයින් අවවාද කරගෙන සුමේධ උපාද නිවන් දකින්න එපා. ඔබ මේ අහිංසක දුක් විඳින සංසාර දුක් විඳින සත්‍යෝ තව මොහොතක් මොහොතක් හරි කීප දිනෙක කීප දිනෙක හරි එතර කරවලම නිවන් දකින්න කියලා අවවාද කරගත්තලු. අවවාද කරගෙන ස්වාමීන් වහන්සේ එදා ඒ නිවන් දකින්න තිබුණ හේතුව තිබුණත් නිවන් දකින්න නැතුව මේ ගෝර බීරු සසර සයුරට පැන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ බණ කියන බණ අහන ඔබ වහන්සේ ස්වාමීන් වහන්සලා නිසායි අපි නිසායි. පින්ම ස්වාමීන් වහන්ස අපි දුක් විඳින්නේ අපේ පෞද්ගලික කෙලෙස් වලට. මංගාව තියෙන තණ්හාවටයි මම දුක් විඳින්නේ. මංගාව තියෙන කෙලෙස් වලටයි මං දුක් විඳින්නේ. නමුත් නියත විවරණ ලැබු බෝසතාණන් වහන්සේ නමක් දුක් විඳින්නේ තමන්ගේ කෙලෙස් වලට නන් නෙවෙයි අනුන්ගේ කෙලෙස් වලට. තමන්ගේ අනුන්ගේ සැප වෙනුවෙන් තමන්ගේ සැප අත්හල කෙනෙක් ඉන්නවා නම් ඒ බෝසතාණන් වහන්සේලායි. අනුන්ගේ සැප වෙනුවෙන් තමන් දුක් විඳ කෙනෙක් ඉන්නවා නම් ඒ බෝසතාණන් වහන්සේලායි. පින්වත් ස්වාමීන් වහන්ස දෙමව්පියෝ දරුවන්ට කොච්චර ආදරේද. තමන්ගේ ඇස් දෙක වගේ ජාජ ක්‍රිෂ්ණ දිනා දන් දුන්නේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේලාවත් මාවත් මේ සසරෙන් එතර කරවන්න. පින්වත් ස්වාමීන් වහන්ස චද්දන්ත ජාතකයේ සවන ඝන රැස් වී දෙන දල කපල සෝනුත්තර වැද්දට දුන්නේ ਸਰවතත ඥානෙ නැමැති දල ලබාගෙන ඔබ වහන්සේලාවත් අපුවත් සසර දුකින් එතර කරවන්න. එදා කලාබු රජුරු අතපය කෑලි කෑලි වලට කපද්දී සිතේ ද්වේෂ මාත්‍රයක්වත් ඇති කරගන්නට ශාන්ති පාරමිතාව පිරුවේ මුළු ලෝකේටම ශාන්තියක් ලබා දෙන්න. පින්වත් ස්වාමීන් වහන්සේ මේ බණ ටික ලැබෙන්නේ ඒ මහෝත්තමයන් වහන්සේ නමකගේ ලේ දහඩිය කඳුල මහන්සිය ශ්‍රමයක ප්‍රතිඵලයක් ස්වාමීන් වහන්ස. ඒතරම් දුක් විඳලා සද්ධර්මය අවබෝධ කරගෙන අහිංසක ලෝකයගේ ඇස් දෙක පාදලා සද්ධර්මය නැමති දඬු යට පහන මේ ලෝකේ තබල පිරුණම් පෑවා. පින්වත් ස්වාමීන් වහන්ස, විශ්වාසයක් තිබුව බුදුහාමුදුරු මහා සංඝරත්නය කෙරෙහි මේ තනන් දුකෙන් මේ තරම් අපහසුයෙන් මම පාරමී පුරලා අවබෝධ කරගත්ත මේ සද්ධර්මයේ අහිංසක ලෝකයගේ ඇස්වල කඳුළු නිවන මේ සද්ධර්මය මහා සංඝරත්නය ලෝකේ පවත්වයි. මට ආදරේ තියෙන හැම කෙනෙක්ම මේ ධර්මයේ මොහොතක් හරි ලෝකේ පවත්වයි, අහිංසක ලෝකයගේ දුක්ගිනි නිවයි කියන අහිංසක බලාපොරොත්තුවක් තිබුණා බුදුරජාණන් වහන්සේගේ. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවේ ඒ සද්ධර්මයේ නෙමෙති දඬු යට පහන ලෝකයේ දල්වල තබලා. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ පටන් ගත්ත සරිත් මුගලන් දෙනා වහන්සේගෙන් පහළ වෙච්ච ආනන්ද නන්ද රාහුලාදී මහ පිණති මහ බලති මහතෙරුන් වහන්සේ ලග්න සෝභමාන වෙච්ච අතීත උත්තමයන් වහන්සේලා ජීවිත පරිත්‍යාගෙන් තමන්ගේ යුතුයකම් ටික කළා. සාසනේ යැපෙන්න හැදුනේ නැහැ, සාසනෙන් ජීවත් වෙන්න හැදුවේ නැහැ, මම මොහොතක් හරි සාසනේ ජීවත් කරන්නේ කොහොමද කියලා හැදුවේ. ඒ මහෞත්තමයන්ගේ කරුණාවක ප්‍රතිඵලය, ඒ මිනිස්යන් කෙරෙහි හිතක තිබුණු දයාවක ප්‍රතිඵලය හැටියට අද දක්වාම මේ බණ ටික කොහොම හරි අපිට ලැබුණා. මම වැඳලා ඉල්ලනවා ස්වාමීනි, මේ ශාසනයට පිටක් වෙන්න කියන එක, මේ ශාසනයෙන් ජීවත් වෙන්න නෙවෙයි, මේ ශාසනේ ජීවත් කරන්න උත්සාහවත් වෙන්න කියන එක ඉල්ලනවා. මෙහෙම ගියොත් මේ බුද්ධ ශාසනේ තියෙන්නේ නැති බව ඒකාන්තයි. ස්වාමීන් වහන්සේ නිකම්ම නිකං හාමුදුරුවෝ ටිකක් වැඩක් නැහැ ස්වාමීන් වහන්සේ. මේ බණ ටිකක් අහන ලෝකෙ දිහා බලන්න, අපේ ස්වාමීන් වහන්සේලා බණ කියලා කියන්නේ මොකද්ද කියලා. ත්‍රිපිටකය කියන එක දන්නේ නැහැ, ත්‍රිපිටකය කියන එක ඉගෙන ගන්නෙ නැහැ, ඉගෙන ගන්න ඕමනාවක් නැහැ. කොහොම හරි පැවැත්මකට බන්න කියනවා, මට සමා වෙන්න මං කියන එක හිතේ මගේ ද්වේෂයක් නෙවෙයි. මම ස්වාමීන් වහන්සේලාට ආදරේ, මගේ පණ උනත් දෙන්න පුළුවන්. නමුත් මම මේ කියන්නේ ඇත්ත. අද ශාසනයට ගිලා තියෙන දේ මම ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලන්නේ මගේ බුදුහාමුදුරන්ගේ ශාසනයට මෙහෙම වෙන්න දෙන්න එපා කියන එක. ඉතින් ඒ තරම් කැපවීමකින් මේ ශාසනය බුදුහාමුදුරෝ ගෙනාවේ අතීතයේදී මහා සංඝරත්නයේ නිර්මලව හැකි පමණකින් අපිට මේ ශාසනය ගෙනල්ලා දීලා තියෙනවා. මේ ශාසනය දේර ගන්න බෑ ස්වාමීන් වහන්සේ ගහලා බැනලා. ස්වාමීන් වහන්සේ මේක මුස්ලිම් ප්‍රශ්නයක් නෙමෙයි, මේක දෙමළ ප්‍රශ්නයක් නෙමෙයි, මේක කතෝලික ප්‍රශ්නයක් නෙමෙයි, මේක සිංහල ප්‍රශ්නයක් නෙමෙයි, ඔතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ඔක්කොටම ඔබෙන් යට අවිද්‍යාවේ ප්‍රශ්නේ තියෙන්නේ. ස්වාමීන් වහන්සේ එතන හැදෙනවන මුස්ලිම් කියන කොටෙත් මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අය ඉන්නවා, කතෝලික කියන කොටෙත් මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අය ඉන්නවා, ඒත් එහා අගෙමක කොටෙත් ඉන්නවා. අපි ලෝකෙ තුල පුද්ගල භාවයේ මතවාද ඇති කරගෙන රණ්ඩු වෙනවා මිසක කවුරුවත් මේ ශාසනයට පිහිට වෙන්න ඕනේ තැන කොතනද කියලා බලන්නේ. ඉතින් මම ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලන්නේ එකම දෙයයි, මේ සද්ධර්මය කොහොම හරි අවබෝධ කරගෙන මේ බුද්ධ ශාසනය එක මොහොතක් හරි ලෝකේ පවත්වන්න දායක වෙන්න අපේ ස්වාමීන් වහන්සේලාව මේ ලෝකෙට බිහි කළ මෑණියන්ට, ජාතක කළ පියාට නිවන් සම්පත්තිය ලැබෙන ඒ පින ඇති මගේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ මොහොතක් වගේ පවත්වන්න දායක වෙච්ච පිනට. ස්වාමීන් වහන්සේ කෙලෙස් වශයෙන් පිරුණු මනසකින් මම පන්සලක් හැදුවා කියලා, ගෝලයක් හැදුවා කියලා මම මගේ බුදුහාමුදුරන්ට යමක් කළේ නැහැ ස්වාමීන් වහන්සේ. නමුත් මට පුළුවන් නම් මේ දුක්සහගත සසරෙන් එතර වෙන, ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් යන අහිංසක එක ජීවිතයකට නිවැරදි බණ පදයක් කියලා එක ධර්මයේ අර්ථයක් පහදලා දෙන්න පුළුවන් නම්, මිනිසෙක් හැටියට පැවිදි වෙච්ච හාමුදුර කෙනෙක් හැටියට මට කරන්න පුළුවන් ඉහෙළම සත්පුරුෂකම් මං කෙරුවා වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ එක කෙනෙකුට බණ පදයක් පහදලා දුන්නොත් එපමණකින් මගේ ස්වාමීන් වහන්සේලා නැහැ නෑ ස්වාමීන් වහන්සේ. මේ සත්‍යයක් කියන්නේ. ඉතින් ඒ නිසා මතක් කරනවා අද දවසේදී මේක ශාසන වගකීමක් ස්වාමීන් වහන්ස. ශාසනයට අවශ්‍ය වෙලාවක් ස්වාමීන් වහන්ස. මේක කොහොම හරි ගෙනියන්න නෙවෙයි, කොහොම හරි පන්සලක් කරන්න නෙවෙයි, කොහොම හරි ආරණ්‍යයක් කරන්න නෙවෙයි. අපි ශාසනයෙන් ජීවත් වෙන්නේ නැතුව ස්වාමීන් වහන්ස, අපි ශාසනයේ ජීවත් කරමු කියලා, ශාසනයේ ජීවත් කරවමු කියලා මම ස්වාමීන් වහන්සලාගෙන් ඉල්ලා හිටිනවා. යම් කිසි කෙනෙක් ස්වාමීන් වහන්සේලා මේ ත්‍රිපිටක ධර්මය උගන්න ඉගෙන ගන්න ඕනේ නම් කවුරුවත් නැත්නම් මං උගන්වනවා ස්වාමීන් වහන්සේ. මම චුට්ටක බය කෙනෙක්, මං ගැන සමා වෙන්න මට ඕනේ, මගේ හයියක් කියන්න, මගේ මාන්නයක් කියන්න නෙමෙයි, මං ශාසනයට ආදරෙයි. නමුත් අපිට විශ්වාසයක් තියෙන්න ඕන කොතනක හරි ගොඩනගෙන්න. මට හයියක් තියේ ස්වාමීන් වහන්ස, මේ මුළු ලෝකයක්ම එක පැත්තක් වුණත් බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මයේ අර්ථය මෙන්න මේකයි කියලා කියලා දෙන්න මට හැම දෙයක්ම බෑ. නමුත් අවශ්‍යම දේ පුළුවන්, අවශ්‍යම දේ පුළුවන්. ස්වාමීන් වහන්සේලා උත්සාහවත් වෙනවා නම් මේ ශාසනේ කොහොම හරි යන්නේ නැතුව. ඇත්තටම එදා බුදුහාමුදුරුවන්ගේ කාලේ වගේ නිර්පේක්ෂ මනසකින් කාය ජීවිත දෙක අපේක්ෂා රහිතව බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා පිළියෙත් පුරන භික්ෂුන් වහන්සේලා පිරිසක් ඇදෙනවා නම්, අන්න ඉබ්බඳු යුගයක් ආපහු එනවා නම්, අහිංසක ලෝකයාගේ ජරා මරණ දුක නිවෙන සද්ධර්මය හැමතැනම දේශනා වෙනවා නම්, දේශනා කරනවා නම්, ඉබ්බඳු වටපිටාවක් හැදෙනවා නම්, මුණතරන් නම් මේ ශාසනයට යහපතක් වෙයිද? අපි කළ යුත්තේ ඒකනේ. ඒ ටික කෙරෙනවා නම් ස්වාමීන් වහන්ස, මගේ කායික මානසික විහෙස මම බලන්නේ, මට කරන්න පුළුවන් හැම දෙයක්ම මම කළා දෙනවා. මම වගකීමෙන් එකක් කියනවා ස්වාමීන් වහන්සේලාට, ත්‍රිපිටකය එහෙම ඉගෙන ගන්න පොදුවේ කටයුතු කරන මම කැමති මදි. පැයකට දෙකකට බිල යනවට නම් ඒක තේරුමක් නැති නිසා, ඒකේ අර්ථයක් මම දකින්නේ නැති නිසා. නමුත් ලෝකෙ ඔක්කොම නොකලත් අපි කට්ටියක් හරි එකතු වෙලා අපි මහාන කරනවා නම්, ගෝලියෙක් හරි කෙනෙක් හරි, එයා මේ විදිහට ධර්මය ඉගෙන ගන්න ඕනේ, විනය ඉගෙන ගන්න ඕනේ, මේ වගේ ප්‍රතිපදාවක හැදෙන්න ඕනේ. ඊට පස්සේ තමයි එයා යම් කිසි විදිහක ස්ථානයක් බාර ගන්නවා, හරි මොන විදිහට හරි මේ වගේ ශාසනයට උපකාරී පැවැත්මක් හදන්න උපකාර වෙන්න කියන එක මතක් කරනවා. එහෙම කරනවා නම් මම කැප වෙනවා ත්‍රිපිටකය උගන්වන්න, මට පුළුවනි ඒක කළා දෙන්න කියන එකත් මතක් කරනවා. ඉතින් මම මේ ටික මතක් කළේ ස්වාමීන් වහන්ස, අපේ ස්වාමීන් වහන්සේලාගෙන් ශාසනයට අද මෙන්න මේ වගේ වටපිටාවක් අවශ්‍යයි කියන එක. ඒකෙදි භවනාව කියලා මොනවා හරි දෙයක් කරන්න එපා ස්වාමීන් වහන්ස, ඒක ශාසනයේ පිරිහීමට හේතුවක් විතරයි. අපි හැම වෙලාවෙම බලන්න ඕනේ, මම අද යම් ක්‍රමවේදයක් අනුගමනය කළොත් මන් දිහා බලාගෙන ඉඳලා මේ ශාසනයට එන කෙනා අනුගමනය කරන්නේ ඒ ක්‍රමෙමයි, එයා එයාගේ ගෝලය හදන්නේ ඒ ක්‍රමෙමයි, එයා එයාගේ ගෝලය හදන්නේ ඒ ක්‍රමෙමයි. මේ ක්‍රමයේ ශාසනයට හිතද නැද්ද කියන එක දෙවරක් නැතුව අපිට හිතන්න වෙනවමයි ස්වාමීන් වහන්ස. භාවනාදී ක්‍රමයක් වුණත් කොහොම හරි නිවන් දකින්නවා කියන මානසික මට්ටමකට බෑ. මම නිවන් දකින්න කියලා කොතනක හරි ගිහලා මොන හරි දෙයක් ඉගෙනගෙන ආවිලා කරනවා කියන්නේ මගෙන් බණ ඉගෙන ගන්න කෙනත් කරන්නේ ඒක. එයා බුදුදහම හොයන්නෙත් නැහැ, ඕනෙත් නැහැ. එයා කරන්නේ ඒක. ඊගව කෙනත් කරන්නේ ඕක. ශාසනයේ වෙන පැත්තක ස්වාමීන් වහන්සේ දැන් ওই විදේශීය රටවල් දිහා බැලුවම, ඕස්ට්‍රේලියාව වගේ රටවල් දිහා බැලුවම අපේ ස්වාමීන් වහන්සේලා යනවා. ඒ කරන දේශනාවන් ගත්තාම හරි දුක හිතෙනවා ස්වාමීන් වහන්ස. මේ අර දැන් ඊයේත් මහත්තයෙක් ආවේ මේ ළඟදී ස්වාමීන් වහන්සේ නමක් ආවා. මොකද්ද පින්නන අම්බල මේ පින වළංකඩක් ගෙන ඒක බින්දපු ගුණා ඒකට මට හිනා කියලා දැන් ඒකේ පරමාර්ථයක් පෙන්වනවා. අම්බලම කියන්නේ අපේ මේ ජීවිතය කිව්වලු. ඈ එතකොට වළංකඩ කියන්නේ මේ නාම රූප දෙක කිව්වලු. ඒක බින්දපු ගුණා කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්වලු. ඉතින් කියලා ඒ මහත්තයා කියනවා අපි කවදාවත් එහෙම කියනවද මෙහෙමයි කියලා. ඉතින් මම මේ කියන්නේ කෙනා කෙනා ජීවත් වෙන්න ස්වාමීන් වහන්සේ රස්සාවක් කරන්නේ මගේ ස්වාමීන් වහන්සේලාට කියනවා නෙමෙයි. මම කියන්නේ එහෙම කියන ස්වාමීන් වහන්සේලාට. ඒගොල්ලන්ට උනේ නිවන් දකින්න නෙවෙයි, කාවවත් නිවන් දක්වන්න නෙවෙයි. එහෙම ඕනකම තියෙනවා නම් එහෙම කරන්නේ නැහැ. ඒගොල්ලන්ට උනේ මුදල්, මම කවදාවත් එහෙම කතා කරන කෙනෙක් නෙවෙයි. නමුත් මම අද හිතේ දුකට මම ඒක ඇහුවාම මට හරි හිතේ සංවේගයක් ඇති වුණා. ඒගොල්ලන්ට ඕනේ රස්සාවක්, ඒකයි ඒ. ඉතින් මම හිතනවා මේ ශාසනේ රස්සාවකට ගන්නවට වඩා හොඳයි මේ සිවුර අයින් කළා තියලා දෙන රස්සාවක් කරන එක. මගේ බුදුහාමුදුරුව ලෝකේ පහළ වුණේ අහිංසක දුක් විඳින ලෝකයා දුකෙන් මුදවන්න මිසක කාටවත් ඒක රස්සාවක් කරගන්න නෙවෙයි. ඈ සද්ධාහයෙන් අහිංසක මනුස්සයෙක් යමක් දුන්නාම ඒක ගන්න එක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අධර්මයක් කියලා අධර්මයක් පනවල ගන්නවා කියන එක ඒකේ තර සුබදායක. මම මේ ටික මතක් කළේ ස්වම්න සාද තියෙන්නේ ඔහොම තැනක මේ ශාසනේ. අපි තාමත් නිහඬව බලාගෙන ඉන්නවා. අපි මුස්ලිම් කියලා රණ්ඩු කරනවා, අපි කතෝලික කියලා රණ්ඩු කරනවා. මම කියන ප්‍රශ්නේ උතන නිවි තියෙන්නේ කියලා. ඔය ප්‍රශ්න ඔක්කොම ලෙහෙනවා ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස පිළිගන්නවද නිරෝධ සමාපත්තිය සංවැදල නැගිටපු එකම එක හාමුදුරුවම කිටියොත් මේ මුළු ලෝකෙම එක දසම ක්ෂණ මාත්‍රකින් වෙනස් කරයි. මේ මුළු ලෝකෙම ඔය මුස්ලිම් කතෝලික මොකුත් ප්‍රශ්න නැහැ. උතන නෙමෙයි ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ කොච්චර තීර්ථකයෝ හිටියද? කොච්චර අය හිටියද? පන්සල් ගිනි තියන්න, රණ්ඩු කරන්න, ගහගන්න, බැනගන්න ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේ නියඬව තමන්ගේ ධර්ම තුල හිටියේ. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරේ. ධර්මයේ රකින්න කෙනා ධර්මයෙන් රකිනවා. ස්වාමීන් වහන්සේ මේ සිවුර කැහැපට ගහගෙන කෑ ගහන එක නෙමෙයි අපි කරන්න ඕනේ. මම කියන්නේ නිහඬ ප්‍රතිපදාවක්, අහිංසක ප්‍රතිපදාවක් හදාගත්තොත් ඒකම ආශිර්වාදයක් මේ බුද්ධ ශාසනයට. ඒ ප්‍රතිපදාව දිහා බලලා ඒ දහස් ගණන් මුස්ලිම් අය, දහස් ගණන් කතෝලික අය, ඕන තරම් අය ඒ ස්වාමීන් වහන්ස කටහඬ ගැඹුරු අර්ථයකට නෙවෙයි, කටහඬ බොහොම ප්‍රිය සීලී අපේ පානදුරේ ආර්ය ධම්ම ස්වාමීන් වහන්සේගේ. ස්වාමීන් වහන්සේලා දන්නවද ඒ ස්වාමීන් වහන්සේගේ බණ අහන්න මුස්ලිම් අය කී දෙනෙක් ඇවිල්ලා හිටියද කියලා? ඒ කාලේ කී දෙනෙක් මුස්ලිම් අය ඇවිල්ලා හිටියද කියලා? ස්වාමීන් වහන්සේ මම මතක් කරන්නේ ප්‍රශ්නේ ලෝකෙ දැක්කේ නැති උනට එතන නෙවෙයි තියෙන්නේ කියන එක. ඉතින් මම මේ ටික මතක් කළේ මේ වගේ දේශනාවක් මම මේ ටිකේ කරන්නේ නැහැ. නමුත් ඉස්සෙල්ලාම දවසේ හින්දා මම මේ ටික කළේ ආදරෙන් ආපහු මතක් කරනවා. ස්වාමීන් වහන්සේලව බුදුහාමුදුරුව පරිනිර්වාණ මංචකෙදි දකින්නේ නැති ස්වාමීන් වහන්සේ මගේ ශාසනය අනාගතේ ලංකාවේ පිහිටනවා කියන වචනේ කිව්වේ නිකන් හින්දා නෙවෙයි. මෙහෙම පිරිසක් ලංකාවේ පහළ වෙනවා එදාට මගේ ශාසනයේ මේ මේ නම් වලින් මේ මේ අය මේ මේ ආයස්මතුල් නැත්නම් මේ මේ අය පැවිදි වෙනවා මගේ ශාසනයට, මෙහෙම මෙහෙම දායක වෙනවා මගේ වචනේ ලෝකෙ පවත්වනවා, මම බලාපොරොත්තු වෙච්ච අදහස ඉෂ්ට කළ දෙන්න අනිත් අයත් මෙහෙම උදව් වෙනවා කියපු එක දකින්නේ නැති ස්වාමීන් වහන්සේ. ඒ හින්දා ගතානුගතික දුවන සමාජ රටාවට එකතු වෙලා දුවන්නේ නැතුව මේ ශාසනය ගැන සිහිපත් කරමු කියලා මතක් කරනවා. ස්වාමීන් ගොඩාක් දිනෙක් මෙතරම ඉපදිලා මෙතරම මැරෙන අය සසර පරතරක් හොයන්නේ බොහෝම ටික දෙනයි. පාංශුකූලවලට අපි කොච්චර ගිහිල්ලාද නිහඬව ජීවිතයේ ස්වභාවය කියලා දෙනවා ස්වාමීන් වහන්සේ අපිට. ඒත් ධර්මයේ නොදන්න ගිහි මිනිස්සු වගේම පාංශුකූලෙ ගිහිල්ලා ඇවිල්ලා පිටිකර පැත්ත කර දාලා අපි තවද මොනවා හරි කටයුත්තක් කරගෙන යනවා. මම කියන්නේ ස්වාමීන් වහන්සේ මේ පිටියක නගින්න කියලා අඩුපාඩු කරන්න එපා, වෙන්න එපා, හොඳට ඉන්න කියන එක නෙමෙයි මම කියන්නේ. ස්වාමීන් වහන්සේ අඩුපාඩු වෙන්න පුළුවන්. නමුත් අද දවසේදී අඩුපාඩුවක් වුණත් හෙට දවසේ ඒ අඩුපාඩු හැදෙන දහමක ඉන්න කියලා මම කියන්නේ. ස්වාමීන් වහන්සේ මම ආදරයට කනවා වෙන්න පුළුවන්. ඒක මහා වරදක් නෙමෙයි. නමුත් මට පුළුවන් නම් මම කනවා, මට පුළුවන් විදිහට මම භාවනා කරනවා හැබැයි. මේ භාවනා කරපු ක්‍රමය හෙට දවසේදී නෑ, රැයට කන එක ඕනේ නෑ, මට අවශ්‍ය මේක ඇඟට බරයි කියන තැනකින් දහම විසින් එයා මාව අයින් කරන තැන දක්වා මේ දහම වැඩෙනවා. මම අද කියන්නේ කණ්ඩ එපා වැරදි බුදුහමර සාසිතා දෙන රැට කණ්ඩ එපා කියන එක කියන්න නෙමෙයි මම ඒ කියන්නේ. මම කියන්නේ ස්වාමීන් වහන්සේ කළා නම් වළඳන්න. මම වළඳන්න කියන එක නෙමෙයි මම අර්ථය තේරුම් ගන්න. මම කියන්නේ හැම වෙලාවෙම ස්වාමීන් වහන්සේ අපේ වරදක් වෙනවා නම් වරදක් වෙන්නේ පුද්ගලයක් නෙමෙයි කෙලස් ටිකක් නිසායි. දෙවරක් වරදට පසුතැවිලි වෙන්න එපා. පසුතැවිලි වෙන්න එකත් අකුසලයක්. අදහසක් ගන්න මගේ අතේ මේ වැරද්ද කරන කෙලෙස් නිසානේ මේ මොහොතත් මං කෙලෙස් නැති කරගන්න උත්සාහවත් වෙනවා කියලා මොහොතක් හරි භාවනාවට මනස යොමු කරන්න, දහමට යොමු කරන්න. ඒ නිසා මං අදහස් කරන්නේ එහෙම වැරදි කරන්න එපා කියන එක නෙවෙයි. අද වැරද්දක් කරනවා නම් ස්වාමීන් වහන්සේ වැරද්ද හැදෙන දහමක ඉන්න කියන එකයි මේකෙන් ඉල්ලන්නේ. ඉතින් මේ විදිහට කටයුතු කළොත් අපිට මේ බුද්ධ ශාසනය බේර ගන්න පුළුවන්. මේ ශාසනය බේර ගන්න වෙන කෙනෙක් නම් ඉන්නේ නැහැ ස්වාමීන් වහන්ස. ස්වාම මට බණ ටිකක් පුළුවන් කියලා තනියම කරන්න පුළුවන් එකක් නෙමෙයි මේක. ඇත්තටම මහා සංඝරත්නය කියන්නේ එක ජීවිතයක් එක තැනක් නෙමෙයි. ඉතින් මහා සංඝරත්නය කෙරෙහි පැවරිච්ච මහා යුතුකමක් වගකීමක් තියේ. ඒ ටික සිංහ ස්වාමීන් වහන්සේලා මතකේ තබා ගන්න කියන එක මතක් කරනවා. මෙතන ඉඳලා ස්වාමීන් වහන්ස මම ස්වාමීන් වහන්සේලාට චතුරාර්ය සත්‍ය ගැන කියලා දෙනවා ටිකක්. පස්සේ සාකච්ඡා ස්වරූපයෙන් අපිට නොයේ පැතිකඩවල වලින් අහගන්න පුළුවන්. දැනටමම කෙටියෙන් ටිකක් කියලා දෙන්නම්. මං අර මාතෘකාවක් වශයෙන් උත්දී බුදුහමර දේශනා කරනවා. යෝචේ වස්සසතං ජීවේ අපස්සං උද්‍යව්‍යං ඒකහං ජීවිතං සියෝ පසතු උද්‍යව්‍යං. යම් කිසි කෙනෙක් මේ පංච උපාදාන ස්කන්ධේ ඇතිවීමත් නැතිවීමත් නොදැන අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ ජීවිතේ හිස් ජීවිතයක්. යම් කිසි කෙනෙක් මේ පංච උපාදාන ස්කන්ධයත් ඒකේ ඇතිවීමත් නැතිවීමත් දැනගෙන එකම එක දවසක් ජීවත් වෙනවා ඒ ජීවිතයේ ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙන්න මේ පංච උපාදාන ස්කන්ධයේ උදේවැය දකින්නවා කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට තව නමක්. මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. එතකොට අද දවසේදී අපි එක එක ක්‍රමවේද කරනවා නිවන් දකින්න භාවනා කරනවා. නමුත් මම දකින වර්තමානයේ දකින එක දෙයක් තියෙනවා. මේ කරන ක්‍රමයට නිවන් නොදකීම නම් පුදුමයක් නැහැ. නිවන් දැක්කොත් තමයි පුදුමේ. අද මේ යන ක්‍රමයට නිවන් දැක්කොත් ඒකාන්තයෙන් පුදුමයක්මයි කියලා මට හිතිලා තියෙනවා. ඒ කියන්නේ අහසෙන් පොළොවට වතුර බිඳ ගැටුණාට නම් ඒ තරම් පුදුමයක් නැහැ. පොළොවෙන් ගුරුත්වාකර්ෂණය පොළොවට දිද්දි පොළොවෙන් අහසට ගියොත් වතුර බිඳ වැස්ස. ඒ වගේ ක්‍රමයක්. මොකද මම එහෙම කිව්වේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චතුරාර්ය සත්‍ය අවබෝධයේදී දුක පිරිසිඳ දැකලා සමුදය දුරු කරන්න. මම කෙටි අදහසක්. අද අපි මුළු ලෝකෙම කරන්නේ සමුදියේ දුරු කළ දුක පිරසෙන් දකින්න. බුදුහාමුදුරන්ට උඩ දක්ෂ වෙන්න හදනවා. මුළු ලෝකෙම හදන්නේ තමන්ගේ මනසේ තියෙන කෙලෙස් ටික අයින් කරගන්නනේ, කළා ඇත්ත බලන්නනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක පිරසෙන් දැකලා සමුදියේ දුරු කරන්න. අපි හදන්නේ අද කොහොමද? සමුදියේ දුරු කළ දුක පිරසෙන් දකින්න. අනිත් පැත්තට යන්නේ. මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. උන් ඔය වැරද්දයි තියෙන්නේ ස්වාමීන් වහන්සේ මේ ශාසනේ. ඔය වැරද්ද හැදුනොත් ඒකාන්තයෙන් රහතන් වහන්සේලා බිහි වෙන එක නවත්තන්න බෑ. පොඩිම පොඩි තැනක් තියෙන්නේ. මුළු ලෝකෙට නොතේරුණාට තේරුම් නොගත්තට චූටි තැනක් තියෙන්නේ. නමුත් වැරදි. මෙන්න මේ මෙතන ඉඳලා මම මේ උපමාවක් අරගෙන උපමාවකින් යමක් කියලා දෙන්න හදනවා. මෙන්න මේ කියලා දෙන ටික තමයි ඍජුවම චතුරාර්ය සත්‍යයට සම්බන්ධ වෙන්නේ. ඒත් ඉස්සෙල්ල ටික මම සාමාන්‍ය ශාසනය ගැන කළ හැඟීමක් ඇති වෙන දේශනාවක්. ස්වාමීන් වහන්සේ මේ දේශනා මේ ටිකනම් නිදිමතේ ඉඳලා හෝ එහෙම නැතිනම් අපහසුකමෙන් ඉඳලා නම් බෑ. එච්චරට තීක්ෂණයි. සහ ආස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලබ්බතං වාපිය දච්චකින්චි චතු අපායේ ච විප්පමුතෝ චචාබිතානානි අභබ්බෝ කාතු. ඒ කියන්නේ මේ දර්ශනීය දැකීමත් හා සමගම ධර්මතා තුනක් දුරු වෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ධර්මතා හයක් කරන්ට අභෞය සතර අපායේ මිදෙනවා. ඇත්තටම දේශනාවක් අවසානයේදී බොහෝ දෙනෙක් මාර්ගඵල ලැබුවා නේද? යම් දේශනාවක් සුදේශිත නම් මනාකොට කරන දේශනාවක් නම් ඒ ගතිය නම් අදත් තියෙන්න ඕනේ. ඉතින් මේ දේශනාව හරියට කළොත් අනේ අපිට මෙච්චරකල් මේක දැක්කේ නැහැනේ, මේක වැරදිලානේ කියලා යටිකුරු කළා තිබුදයක් උඩුකුරු කළා වගේ කියන වචනේ කියන්න පුළුවන් මට්ටමට පේනවා. ඒක කියන්නේ ඉස්සෙල්ලා මම මොහොතක් විනාඩි 5ක් විවේකයක් දෙනවා. මොකද සම්මාසලා පුඩක් ඇවිදලා හොයන්න ඒක නිදිමතෙන් හිටියු තීන මිද්‍ය තිබුණොත් ඍජුවම ඊට යමු නොකළොත් මේක තේරෙන්නෙම නැහැ. ඒ නිසා මේ අපහසුකම අයින් වෙන්න ගිහින් එන්න මම ඒ ටික සම්මාසලට කියන්නම්. එච්චරට ඒ ටික වටින නිසා ඇහුවහම නුවණක් තියෙන කෙනාට නම් තේරෙයි ඇත්තටම මෙච්චර වටිනවද කියලා. සිංහසෝමනස සාධනා දෙපත්තම අපි සාදු සාදු සාත් ස්වාමීන් වහන්සේ මම අද මේ දැන් පෙන්වන්න හදන මේ දහම් ටික මේ දැන් පෙන්වන්න හදන මේ දහම් කරුණු ටික නොදන්නාකම නිසා අවබෝධ නොවුනුකම නිසා අවබෝධ කර නොගැනීම නිසා අපි හැම කෙනෙක්ම මේ සසර දුක් විඳේ. අර මව මල දුක පියා මල දුක විඳෙත් මේ නිසා. අනව රාග්‍ර සංසාරිකාවෙත් මේ නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නැමැති එකම ධර්මයේ අවබෝධ කර නොගත්ත කම නිසා නොවුණු කම නිසා මේ සත්වයා මීයන් විසින් කපා අවුල් කරන ලද රෙදිවියන්ගේ නූල් කැටියක් වගේ අවුල් කරගෙන ගෙතුණු කුරුළු කූඩුවක් වගේ එකට ගෙතිලා පැටළුණු පඹ ගාලක් වගේ එකට පටලවාගෙන මේ අපාය සංඛ්‍යාත දුක්සහගත සසර නොඉක්මනවා කියලා. ඒද චතුරාර්ය සත්‍යයේ අපි හිතාගෙන ඉන්න විදිහේ මහ විශාල විස්තර ගොඩක් නැහැ. එහෙම මෙහෙම බලනකොට චතුරාර්ය සත්‍යම අවබෝධ වෙන දර්ශනයක් තියෙනවා. ඊටාත්ම සියුම් මෙහෙම ඇහැට පෙනෙන රූපේ මෙහෙම දකිනකොටම සිහි කළ පමණකින් චතුරාර්ය සත්‍යම අවබෝධ වෙන විදිහ දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනය තුල පංච උපාදානස්කන්ධ දුක, දුක ඇති කරන හේතුව තණ්හාව කියන කාරණාවත් ඒ පේන රූපයට මේ විදිහට හිත තිබ්බහම දුක පිරසින දකින්න සමුදය දුර වෙන නිරෝධය සාක්ෂාත් වෙනවා කියලා මේ පෙනෙන ආයතනයත් එක්ක චතුරාර්ය සත්‍ය අවබෝධය අනවබෝධය තියෙන ගනුදෙනුවක් තියෙනවා. ඇත්තටම නුවණක් තියෙන කෙනාට ගැඹුරු නෙමෙයි සියුම් බවක් තියෙන්නේ. සරලයි ඉතාමත් සියුම් බවක් තියෙන්නේ. සොම්නස් අපි හිතන තරම් ප්‍රමාණ කරන්න බැරි නම් එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 120ස් ගිහිල්ලා පැවිදි වෙලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන තියේ. ඉතින් ඔබ කරන්න බැරි දෙයක් නම් කරන්න කොහොමද? බුදුරජාණන් වහන්සේ අනික කරන්න කියලා පණවන්නේ නැහැ. අනික චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිච්ච සම්පාද ආදී ඔක්කොම ධර්ම ඉගෙනගෙන මේ ඉවරයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියන්නේ කියලා එකක් නැහැ. හතර පද ගාතාවක් ආදී අත්තමඤ්ඤය ධම්මමඤ්ඤය ධම්මානුධම්ම පටිපන්නෝ හෝති. අර්ථය දැනගෙන ධර්මය දැනගෙන ධර්මානු ධර්ම ප්‍රතිපත්ති යෙදුනේ නම් ආශ්‍රයක්ෂය වෙනවමයි. බහුසුත භාවයක් අවශ්‍යයි. ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිච්චසම්පාදාදී ධර්මයන් ගැන දැනුමක් අවශ්‍යයි. තව අනිත් අයට උගන්වන්න ලෝකේ පවත්තන්න. චතුරාර්ය සත්‍ය අවබෝධයට එහෙම ඕනේ නැහැ. ඒකයි අපි කියමු කේස් බානකොට කේසා ලෝම නකා දන්ත තචෝ කියනකොට රහත් වෙලා. ඇයි ඒ? එච්චර යෝනේ අදද මේ මං කියන කාරණාව තේරුනොත් කෙනෙකුට ඔය ටික නුවණක් තියෙන කෙනෙකුට ඒ ටික කිව්වොත් රහත් වෙනවා. ඒ ටික රහත්ුනේ ඒ ටික නෙමෙයි. ඒකම පසුබිමේ තියෙන නුවණක් අල්ලලා දීලා තියෙනවා. මෙතන කෙස්ලොම් නිය ටික සිහි කරනකොටම එහෙනම් ආශ්‍රව මනස නේද කියන ටික අල්ලලා දීලා තියෙනවා. ඒ හින්ද ශනිකව ටක් ගාලා මෙහෙට බාහිරට යන්නේ නැතුව මෙතනින් ආශ්‍රයක්ෂය වෙන්න පුළුවන් හැකියාව තියෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධුනේ තචපංචකයෙන් ස්වාමීන් වහන්සේ ගැඹුරුද? තචපංචකයේ අනුලෝම ප්‍රතිලෝම කියන චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා. ශාසනේ නිර්මල නම් අදත් එහෙමයි වෙන්න ඕනේ. ඒ නිසා මෙන්න මේ ටික ස්වාමීන් වහන්සේලා හොඳට අහගන්න. මේ ටික බුදුහාමුදුරන්ගේ දහමවත් නෙවෙයි, මගේවත් නෙවෙයි. තථාගතයන් වහන්සේ ලෝකෙ පහළ වුණත් නැතත් හැමදාම ලෝකෙ පැවතුණු ලෝකෙ පවතින ඇත්තක් මේ කියන්න හදන ටික. ඒක ලෝකෙට ගැහිලා බුදුරජාණන් වහන්සේ තමයි අග්‍රයි ශ්‍රේෂ්ඨ ජ්‍යෙෂ්ඨයි කියලා කියන්නේ. ඒ වැස්ම බිඳගෙන අවිද්‍යාව නැමස කෝසයේ පලාගෙන එළියට ඇවිල්ලා මේ ඇත්ත මතු කරගත්තේ. ඒ ඇත්ත බුදුහාමුදුරන්ගේවත් ඇත්ත නෙවෙයි. ලෝකේ හැමදාම පැවතුණු හැමදාම පවතින ඇත්තක්. ඒ ඇත්ත ලෝකෙට වැහිලා අන්ධකාරයක්මයි. සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් පහළ වුණා කියලා කියන්නේ ලෝකේ ඕගොල්ලෝ දුක් විඳින තැනක ලෝකේ තියෙන ඇත්ත මෙන්න මේකයි කියලා මතු කළා දුන්නා. ඒක ලෝකේ ඇතුලේ විතර කටුවක් ඇතුලේ ඉන්න කෙනෙකුට කටුවෙන් එළිය පේන්නේ නැහනේ. ඒ වගේ අවිද්‍යාව නැමැති වැස්ම තුල ඉන්න කෙනාට අවිද්‍යාවෙන් එහා පැත්තේ තියෙන අවිද්‍යාවට හසු නොවෙන අවිද්‍යාව මිදුණු ඇත්ත ඇතිහැටි පේන්නේ සම්මාදිට්ඨිය ගෝචර නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මට අග්‍රයි ශ්‍රේෂ්ඨයි ජ්‍යෙෂ්ඨයි කියලා කියන්නේ ඇයි කියනවා. උපමාවක් දෙන තථාගතයන් වහන්සේ තමන් වහන්සේටම කිචිලියෙක් බිත්තර 8ක් හරි 10ක් හරි දහලා නිසි විදියට රැක්කොත් සුදුසු වෙලාවේදී නියපොතු වලින් හරි තුඩකින් හරි කටුව පලාගෙන පැටව එළියට එනවා. ඒ පැටව අතරින් ඉස්සෙල්ලාම එළියට ආපු පැටියට කියනවා වැඩිමල් පැටියා කියලා. ඒ වගේ මහණෙනි මේ අවිද්‍යාව නැමැති වැස්ම තුල කෝෂය තුල අවිද්‍යාව නැමැති වැස්ම පලාගෙන ඉස්සෙල්ලාම එළියට ආපු හින්දා මට කියනවා මහණෙනි අග්‍රයි ශ්‍රේෂ්ඨයි ජ්‍යෙෂ්ඨයි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. තමන් වහන්සේට බුදුරජාන් වහන්සේට අග්‍රයි ශ්‍රේෂ්ඨයි ජ්‍යෙෂ්ඨයි කියලා කියන්නේ මේ හින්දා කියලා. ඉතින් ඒ වැස්ම පලාගෙන එළියට ගිහිල්ලා ඒ වැස්මත් වැස්ම පලාගෙන යන හැටිත් ලෝකයේ ඉන්න ඔක්කොටම ඉගෙනනවා. පිරුණම් පවදාලා මේ වැස්ම ගැන වැස්ම පලාගෙන යන හැටි ලෝකෙට කියලා දීලා මේ වැස්මෙන් අනිත් අය එළියට කරවන්න කියන පණිවිඩය සංගයට තියලා. ඒක තමයි මම මේ දැන් කියන්නේ. හරිද? ඒ හින්දා හොඳට අහන්න, මේක ඇත්තටම විද්‍යාවක්. මේ ධර්මයේ මේ ටික විතර වටිනාකම ඒක රත්න මේ සියලුම චෛත්‍ය පූජනීය තත්ත්වයට පත් වෙලා තියෙන්නේ, ජීවිත පූජනීය තත්ත්වයට පත් වෙලා තියෙන්නේ, මේ ශාසනීය පූජනීයත්වයට පත් වෙලා තියෙන්නේ මේ එකම මේ එක දර්ශනයකින් එක තැනකින් එකම චූටි දෙයකින්. මම මේකේ වටිනාකම මේ කියන්නේ. අපි නොදන්නවනාට අපිට මහා පරාසයක් නැ චූටි තැනක් තියෙන. අපි විතර භාග්‍යවන්ත පිරිස මේ සක්වලෙවත් නැ. හැබැයි මෙච්චර යමක් ලැබිලා ඒකේ වටිනාකම නොදකින්ද තරම් කකුලේ හැපිලත් ඒකේ වටිනාකම මැණිකක් බව නොතෙරෙන්න තරම් අපි තරම් අවාසනාවන්තත් නැහැ. ඒ තරම් අවාසනාවන්තයි අපි. එච්චරට වටිනවා, කකුලෙත් හැපෙනවා, නමුත් ඒකේ වටිනාකම තේරෙන්නේ නැහැ. ඉතින් මේ අවිද්‍යාව කියන ඒ කියන්නේ සෝමනසට තීරි භවනා කියලා අනේ අපි කරන්න ඕනේ මේකනේ කියලා මේක ඇහුවාම ඒ කියන්නේ මොකක් හරි කළාට හරියන්නේ නැහැ නේ කියලා. හරි මම දැන් ස්වාමීන් වහන්සේ උපමාවක් ගන්නවා. මේ උපමාවන් මම කියන්නේ තේරුම් ගන්න පහසුව පිණිස. අර්ථ පහසුව සඳහා. අපි බිත්තියක් හදනවා. ගඩොල් ටිකක් ගේනවා ට්‍රැක්ටරේකින්. හොඳට එකින් එක අර්ථ එන්න මම පිටිපස්සෙම වැලි ටිකකුත් ගේනවා. කඩෙන් සිමෙන්තිත් ගේනවා. වතුර ටිකකුත් ගන්නවා. අරගෙන සිමෙන්ති අනලා ගඩොල් කැට තියලා බිත්තියක් බඳිනවා අපි. බැඳලා කපරාදු කළ සුදත් මදිනවා. දැන් මේ සුදු පාට බිත්තියක් තියෙනවා. දැන් හොඳට බලන්න ස්වාමීන් වහන්සේ බිත්තිය ඇතුලේ සත්වෙක් හෝ පුද්ගලයෙක් හෝ සත්ව පුද්ගල කොටස් හෝ කැලි මොකක් තිබුණද? මුකුත්ම නැහැ. අනාත්මයි. ඊට පස්සේ අපි කඩේට පුරුෂයෙක්ව යමලා එයාට කියනවා තින්ත ටිකක් ගේන්න කියලා. නොයෙක් වර්ගවල තින්ත පාට ටිකක් ගේන්න කියනවා. පින්සල් දෙක තුනකුත් ගේන්න කියනවා. චිත්‍ර අඳින්න දන්න කෙනෙකුටත් එන්න කියනවා. දැන් මට උපමාවක් ඕනේ. අපි ගමු අපේ රත්නාන්ද ස්වාමීන් වහන්සේ. හරිද? ඒ සිත්තරාට කියනවා අපේ කොම්වේ රත්නවන්ද ස්වාමීන් වහන්සේගේ රූපේ අඳින්න කියලා විත්ති. අඳින්න බැයිද? පුළුවන්. දැන් මේ සිත්තරා මේ විත්තිය අඳිනවා චිත්‍රයක්. දැන් හොඳට බලන්න බිත්තිය ගඩොල් වැලි සිමෙන්ති බදාමෙන් කළ බිත්තිය හුණු පිරියම් කළා තියෙන්නේ බිත්තිය ඇසුරු කරගෙන චිත්‍රයක් තියෙ. චිත්‍රෙද මම අර වෙන වෙනම පෙන්නේ පින්සල් ගෙන්නුවෙත් අපි දියසායන් වගේ ඒවා ගෙන්නුවෙත් අපි සිත්තරෙකුගේ හිතේ තියෙන ගතියට අනුව මේක චිත්‍රය සටහන් කළ එක විතරයි වෙන්නේ. තේරෙනව නේද? හරි. දැන් බිත්තියේ තියෙන චිත්‍රයට කියනවා උපාදාය රූපය කියලා. ඒ කියන්නේ ඒක චිත්‍රයක්. චිත්‍රයක තනියම තියෙන්න බෑ. චිත්‍ර නැතුව බිත්තියට ඉන්න පුළුවන්. නමුත් බිත්තිය නැතුව චිත්‍රයට තියෙන්න චිත්‍රයට ඉන්න බෑ. ඔන්න දැන් බිත්තිය සහ බිත්තිය ඇඳපු චිත්‍රයක් තියෙයි. චිත්‍රය දකිනකොටම අපිට සිහි වෙයිද නැද්ද කියලා බලන්න මේ රතනවංශ ස්වාමීන් වහන්සේ ඉන්නේ කියලා හිතෙනවද නැද්ද? හිතෙනවා. දැන් හොඳට හිතන්න මේ පුඩි විද්‍යාවක් තියෙන්නේ. දැන් මේ රතනවංශ ස්වාමීන් වහන්සේ කියලා අපිට හිතෙනවා. දැන් හිතනකොටම අපි හිතුවොත් අපෝ මේ හැමදෙරම මහ නරකයි හොඳ නැහැ මේ මරන්න ඕනේ කපන්න ඕනේ කොටන්න ඕනේ කියලා හිතුවොත් ප්‍රාණඝාත අකුසලයේ හැමදෙරමක් නසන්න හිතපු අකුසල කර්මය සිද්ධ වෙයිද නැද්ද? වෙනවා. අනේ මේ ස්වාමීන් වහන්සේ හරීම හොඳයි හරීම ගුණ යහපත් හරිම සත්පුරුෂ උත්තමයන් වහන්සේ නමක් අපි උදේ හවස වන්දනා කළත් කමක් නැහැ කියලා හිතුවොත් කුසල් සිද්ධ වෙයිද නැද්ද? සිද්ධ වෙනවා. දැන් ස්වාමීන් වහන්සේ බලන්න සත්‍යයේ පුද්ගලයේ කර්මය කුසල අකුසල කර්ම අපි කරගෙන තියෙයි. මේ අරමුණේ මම කියන්නේ දැන් සත්‍ය පුද්ගලයේ කර්මය කුසල අකුසල කරන්න අපේ මනසෙන් කුසල අකුසල කරන්න උපකාර වෙච්ච රූප දිහාවට යන්න. බිත්තිය සහ බිත්තිය කළ චිත්‍රය. ගඩොල් වැලි සිමෙන්තියෙන් කළ බිත්තිය මහ භූත පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරෙන් තියෙන්නේ. බිත්තිය ඇසුරු කරගෙන පවතින රූපයට කියන උපාදාය රූපය කියලා වර්ණ සටහන එකයි. රූප කියන්නේ කොටස් දෙකයි. චත්තාරෝච මහ භූත චතුර්ණංච මහ භූතානං උපාදාය රූපං. සතර මහා ධාතුව සහ සතර මහා ධාතුව නිසා පවත්නා රූප. අපි දන්නවා සතර මහා ධාතුව කියලා කියන්නේ අපි දැන් වර්තමාන විද්‍යානුකූල වුණත් ගත්තොත් භෞතික විද්‍යාව වගේ කළොත් මේකේ භෞතික ස්වභාවය පෙන්වනවා ඝන, ද්‍රව, තාප, වායු කියන හතරකට බෙදනවා නේද? ඒ ඝන ස්වභාවය තමයි අපි පඨවි කියන්නේ. ද්‍රව ස්වභාවය තමයි ආපෝ කියන්නේ. තාප ස්වභාවය තමයි තේජෝ කියන්නේ. වායු ස්වභාවය තමයි වායෝ කියන්නේ. එතකොට අද ඝන, ද්‍රව, තාප, වායු කියලා විද්‍යාවෙන් කියන ටිකම තමයි අවුරුදු 2000 ගානක ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහ භූත ද්‍රව්‍යම ස්වභාව හතරකින් තමයි මේක හැදිලා තියෙන්නේ. එතකොට දිට්ඨිය උපමාවට තබා ගන්න පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. දිට්ඨිය අසුරු කරලා ඇඳපු චිත්‍රයේ උපමාවට තබා ගන්න මහ භූත නිසා පහළ වෙච්ච උපාදාය රූපෙ කියලා. සතර මහා ධාතුව සහ උපාදාය රූප. ඒ දෙන්න දකින්නකොට රත්නවංශහාමුදුරුව කියන අදහස අපිට සිහි වුණා. ඒක පැහැදිලිනේ. පැහැදිලි. දැන් ස්වාමීන් වහන්සේලා බලන්න සුදුසුද කියලා රත්නවංශහාමුදුරුව කියලා බිත්තිය පැත්තට අත දැම්මොත් ඒක සුදුසුද? මං කියන එක තේරෙනවද? මේ අනේ මම රත්නවංශහාමුදුරන්ව අත ගන්නවා, රත්නවංශහාමුදුරන්ගේ අත අත ගන්නවා, ඔළුව අත ගන්නවා කියලා ගඩොල් වැලි සිමෙන්තියෙන් කළ බිත්තිය හෝ ඒ ඇඳපු චිත්‍රය අත ගෑවෝ තිරිමැද්දෝ සුදුසුද? සුදුසු නෑ. හොඳයි, ඒ උපමාව මතකට පැත්තකින් තබන්න. ස්වාමීන් වහන්ස ගඩොල් වැලි සිමෙන්තියෙන් වගේ කෙස් ලොම් නියදත් හම්මස් නහර කියන කොටස් ටිකෙන් හැදුණු තාප්පේ බිත්තියේ ඇසුරු කරගෙන පවතින වර්ණ සටහනක් තියෙනවා. ඒ සටහන දකිනකොටත් රත්නවංශහාමුදුරුවෝ කියන අදහස එනවා. දැන් ස්වාමීන් වහන්සලා හිතනවද රත්නවංශහාමුදුරුවෝ කියලා කෙස්ලොම් නියදත් පැත්තට අත දාන්න සුදුසුයි කියලා? මං කියන එක තේරෙනවද? බිත්තියයි බිත්තිය ඇඳපු චිත්‍රයේ දකිනකොට රත්නවංශහාමුදුරුවෝ කියන අදහස ආවනේ. ආවා. ආපහු බිත්තිය හෝ බිත්තිය ඇඳපු චිත්‍රය පැත්තට අත දාන්න සුදුසු නැති බව අපිට පෙවුණ මේ කෙනාගේ කියලා. එතකොට එකක් අපිට තේරුණා, බාහිරේ ඉඳලා අපේ පැත්තට කෙනා කියන අදහස ආවට කෙනා කියන අදහසෙන් බාහිරේ ස්පර්ශ කරන්න බෑ, ඒක සුදුසු නෑ කියන එක තේරෙනවා. තේරුණා කියන එක හොඳට අර්ථ ගන්න. ගඩොල් වැලි සිමෙන්තියෙන් කළ බිත්තිය ඇඳපු චිත්‍රය චක්කු අනත්ත රූප අනත්ත. ඇහැ රූපය දෙකම අනාත්මයි. ඒ දෙන දකින්නකොට රත්නවංශහාමුදුරුවෝ කියන අදහස අපිට ආවා. දැන් අපි දැක්කා ඒ රූපේ දකින්නකොට රත්නවංශහාමුදුරුවෝ කියන අදහස අපිට ආවට රත්නවංශහාමුදුරුවෝ කියන අදහසින් ඒ රූපෙට යන්න බෑ අපිට. එතන තියෙන්නේ චිත්‍රකුයි ගඩොල් වැලි ටිකකුයි කියලා ඇත්ත පෙන්නනවා. එතකොට යන්නේ කිව්වොත් අපිට ලැජ්ජ හිතෙනව මෝඩයි. එහෙනම් දැන් එනවා, නමුත් බාහිරට යන්න බෑ. තේරෙනා නේද? හරි. ඔය හැදීම පත්තර කඩදාසියක තිබුණොත් ඒත් රත්නවංශහාමුදුරුවෝ කියන අදහස එනවා. අනිත් පැත්තට යන්න බෑ, අපි අතගන්නේ කඩදාසියනේ කියන අදහසක එනවා. වීඩියෝ පටයක දැක්කොත් ඔය හැඩේම දකිනකොට රත්නවංශහාමුදුරුවෝ කියන අදහස එනවා. ආපහු අනිත් පැත්තට අත ගන්න බෑ, ස්ක්‍රීන් එක, ඒ කියන්නේ ටීවී එකේ වීදුරුව කියලා පේනවා. එතකොට මේ අරමුණු ටිකේම ස්වාමිනන්සල එකක් දැක්කද බාහිර අනාත්ම රූප ටික නිසා කෙනා පුද්ගලයා කියන හැඟීම Taman තුල එනවා. නමුත් අපි දැක්කේ නැති වුණාට නුවණක් තියෙන කෙනාට සුදුසු නෑ තමන්ගේ මනසින් ඒක දිහා බලන්න කියන අදහසක් දැක්කේ නැද්ද? ඒ කියන්නේ ගඩොල් වැලි සිමෙන්තියෙන් කළ බිත්තිය දකිනකොට රත්නවංශහාමුදුරුවෝ කියන අදහස ආවනම් පත්‍ර කඩදාසිය ඇදපු චිත්‍ර ටික දකිනකොටත් රත්නවන්ත හඳුරු කියන අදහස ආවා. වීඩියෝ පිටිය දකිනකොටත් රත්නවන්ත හඳුරු කියන අදහස ආවා. කෙස්ලොම් නියද ධම්මස් කියන කනබුනාහාරෙන් දකින හැදුණු රූපේ දකිනකොටත් රත්නවන්ත හඳුරු කියන අදහස ආවා. දෙම්මට කියන්නේ එහෙනම් සැබෑම රත්නවන්ත හඳුරුන්ගේ රූපේ කෝකෙද කියලා. ඈ නෑ, හිතේ තියෙන සිතුවිලින්නේ මං අහන්නේ රූප නැති එක නෙමෙයි මං කියන්නේ. මං අහන්නේ රතනවන්ත හාමුදුරුවෝ කියලා අපිට සිහි වෙන අදහසට අයිති රූපෙ මොකද්ද අපි හිතාගෙන ඉන්නවනම්? ගඩොල් වැලි සිමින්තිද අයිති? එහෙනම් චිත්‍රද අයිති? නෑ. ඒ දෙන්න නිසා ආවට රතනවන්ත හාමුදුරුවෝ කියන අදහස ආවට ඒ රූප කෙනෙක්ගේ පුද්ගලයෙක්ගේ නෙමෙයි, අනාත්මයි නේද? අනාත්මයි නේද? පත්‍ර කඩදාසියේ තියෙන චිත්‍ර නිසා රත්නවංශ හඳුරු කියන අදහස අපිට ආවට ඒ චිත්‍රය අනාත්මයි නේද? ඒක රත්නවංශ හඳුරුගේ චිත්‍රයද? නෑ. රත්නවංශ හඳුරුට අයිති චිත්‍රයක් තියෙද පත්‍ර කඩදාසියේ? එහෙනම් ගඩොල් වැලි සිමෙන්තියෙන් කළ චිත්‍රයක් දකින්න රත්නවංශ හඳුරු ආවනම් රත්නවන්ත හාමුදුරන්ට අයිති ගඩොල් වැලි තියෙනවද? රත්නවන්ත හාමුදුරන්ට අයිති චිත්‍රයක් තියෙනවද? ඒ නිසා අපිට එනවා. වීඩියෝ පටේ දකිනකොට රත්නවන්ත හාමුදුරුව කියන අදහස ආවනම් ටීවී එක ඇතුලේ තියෙන ওই කන්ඩෙන්සර් ට්‍රාන්සිස්ටර් කියන කෑලිද රත්නවන්ත හාමුදුරන්ගේ? නෑ. එහෙනම් ඒ වගේම කෙස්ලොම් නියද ධම්මස්නහර කියන මේ ටික තියෙන තැනක රත්නවන්ත හාමුදුරුව කියන අදහස එනවනම් ස්වාමිනාසල හිතනොත් කෙස්ලොම් නියද රත්නවන්ත හාමුදුරුවන්ගේ කියලා. නෑ. අනිත් පැත්තට යන්න බෑ. එතකොට බලන්න මේ රූප ටික දකිනකොට හැම රූපයක්ම දකිනකොට ඇති වෙලා තියෙන මානසික ගතිය එකයි නේද කියලා බලන්න. අපිට කෙස්ලොම් නියද ධම්මස්නහරෙන් හදපු රූපේ දකිනකොට රත්නවන්ත හාමුදුරුවෝමයි ආවේ. ඒ අදහස ආවත් ආවහමත් මරන්න කපන්න කොටන්න හිතුවම ප්‍රාණඝාත අකුසලේ වෙනවා. බිත්තියේ තියෙන චිත්‍රය දකිනකොට ගඩොල් වැලි සිමින්තියෙන් කළ දෙන චිත්‍රය දකිනකොටත් රත්නවන්ත හාමුදුරුව කියන අදහස එනවා. ඒ අදහස ආවත් කපන්න කොටන්න මරන්න ඕන කියන අදහස ඇති වුණත් අකුසල සිද්ධ වෙනවා. පත්‍ර කඩදාසියේ තිබ්බත් එහෙමයි. මම මේ කියන ටික දකින්න තේරෙනව නේද? හරි. ඕකේ ස්වාමීන් වහන්ස, අපි මෙහෙම ගත්තොත් ඕක චතුරාර්ය සත්‍යෙට බෙදලා ගඩොල් වැලි සිමෙන්තියෙන් කළ බිත්තියක් තියෙනම් බිත්ති ඇඳපු චිත්‍රයක් තියෙනම් ওই ටික අයිති දුක්ඛ සත්‍යයට. ওই ටික අයිති දුක්ඛ සත්‍යයට. ඒ දුක පිරිසිඳ ඒ මහ භූත සහ උපාදාය රූප පිරිසිඳ නොදන්නාකම නිසා ඒක දකිනකොටම අපේ මනසේ ආශ්‍රවය දෙනවා, කෙලෙස් ඇති වෙනවා. මේ රතනවන්ත හාමුදුරුව කියලා සක්කාය දිට්ඨියෙන් යුක්ත පුද්ගල සංඥාවක් අපේ මනසේ උපදිනවා. ඒ ටික අයිති සමුදය සත්‍යයට. දැන් මෙහෙම දකිනකොටම කෙනා කියන අදහසක් එනවනේ. මේක අයිති සමුදය සත්‍යයට. එතකොට මෙන්න මේ සමුදය දුරු කිරීමයි Nirodhi. ඒ රූපේ දකිනකොට අපේ මනසේ රතනවංශ හාමුදුරුවෝ කියලා මේ උපදින කෙලෙස්සේ නැති වුණොත්, මේ කෙලෙස්ේ නූපන්නොත්, රතනවංශ හාමුදුරුවෝ ඉපදීම නිසා, ලෙඩවීම නිසා, මහලු වීම නිසා, මරණය නිසා විඳින්න තියෙන දුක් ඔක්කොම ටික නිරුද්ධ වෙලා යනවා. තේරෙනවා කියන එක. දැන් අර රූපේ දකිනකොට මට කේනා පුද්ගලයා කියන අදහස ඇති වෙලා ඒක හොඳ නරකට හිතුවොත් කර්ම රැස් වෙනවනේ. කර්ම කියලා කියන්නේ සමුදය සත්‍යයටයි අයිති. චතුරාර්ය සත්‍යයේ සමුදය සත්‍යයට අයිති කොටසක් තමයි අවිද්‍යාපච්ච සංඛාරා කියන එක. අවිද්‍යාවෙන් අටකම සංඛාර කියන එක. මම පටිච්චසමුප්පාදේ චක්‍රයේ සටහන් කරලා දෙන්නම්. නමුත් මම මේ මතක් කරන්න හදන්නේ ලෝකයේ වෙලා තියෙන දේ අපිට
අපි වැරද්ද කොච්චර ඇසුරු කළද කියලා කියනවනම් අපේ මනසේ තියෙන වැරද්ද අපිට පේන්නේ නැතුව මේ තියෙන්නේ දැන් වැස්මක් තියෙන්නේ මම ඔබටත් උපමාවක් කියන්න. එතකොට චක්කුං අනත්තා රූප අනත්තා සෝතං අනත්තා සද්ද අනත්තා ඝානං අනත්තා ගන්ධ අනත්තා කියලා කියන්නේ මේ ආයතන වල ස්වභාවය අනාත්මයි. ඒ අනාත්ම ආයතන ටික අයිති දුක්ඛ සත්‍යයට. ඒ සමුදය ඇති වෙලා තියෙන්නේ. ධිට්ඨියේ තියෙන මහ භූත සහ උපාදාය රූප වෙන්නේ. ඒක ටිකක් ගැඹුරු සිද්ධියක්. දුක පිරිසිඳ නොදන්නාකම නිසා සමුදය ඇති වෙලා. ධිට්ඨිය සහ ධිට්ඨියෙන් කළ චිත්‍රයේ යථා ස්වභාවය නොදන්නාකම නිසා රත්නවන්ත හාමුදුරුවෝ කියන පුද්ගල භාවයේ නිත්‍ය සංඥාව ආත්ම සංඥාව ඇති වෙලා. දුක පිරිස නොදන්නාකම නිසා සමුදය ඇති වෙලා. ඊට පස්සේ සමුදය දුරු කිරීමෙන් සමුදය දුරු කළොත් නිරෝධය සාක්ෂාත් වෙනවා. දැන් චතුරාර්ය සත්‍යයේ තියෙන්නේ සමුදය සත්‍ය දුරු වුණොත් තමයි නිවන කියන එක සාක්ෂාත් වෙන්නේ. එහෙනම් පුද්ගල භාවයක් රත්නවන් සාමුදුරුව කෙනෙක් කියන මෙන්න මේ හැඟීම දුරු වෙච්ච දවසටයි අජරාමර බව ජරා මරණ ධර්මයන්ගේ නිරෝධය නැත්නම් නිවන කියන එක සාක්ෂාත් වෙන්නේ. මාර්ගය කියන්නේ මොකද්ද? දුක පිරිසිඳ දැකලා සමුදය දුරු කළ නිරෝධය සාක්ෂාත් කළ යුතුයි. එහෙනම් සම්මාදිට්ඨිය තියෙන්නේ කොහොමද? දුක පිරිසිඳ දැකලා සමුදය දුරු කළා මේ අජරාමර බව දැක් සාක්ෂාත් කරගත යුතුයි කියන එක. ওই විදිහට කටයුතු කරන එකටයි මාර්ගය කියලා කියන්නේ. ඒකෙදි මම ස්වාමීන් වහන්සේලාට ඔය පොඩි ඔය කාරණාවම ඒකයි මම කිව්වේ මේතන තියෙන ගැඹුරුකම නෙමෙයි මේ තියෙන්නේ. සියුම්කමක් තියෙන්නේ. බොහෝම කාලයක් අනවරාග්‍ර සංසාරක වැරද්දම ඇසුරු කළා අවිද්‍යාවම ඇසුරු කළා. අපි අවිද්‍යාව කියන එක ජීවිතය අපේ අද ඒකයි මේ තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ අච්චර දැන් අර උපමාවෙන් නම් අපිට පේනවා ධිට්ඨිය gadul veliyen kala ධිට්ඨියයි විත්‍ය ඇඳපු චිත්‍රය දකිනකොට කෙනා කියන අදහස අපිට එන්නේ කියන අදහස මතක් කළා නම් ආපහු මම කෙනා කියන අදහසේ මේ රූපේට gadul veli පැත්තට නැමෙන්න සුදුසු නෑ නේද කියන එක තග්ගල තේරෙන නුවණක් තියෙන කෙනෙකුට. නමුත් අපි වැරද්ද අසුර කළා හින්දා අපිට ඕක පේන්නේ නෑ. දැන් ඒ උපමාව නම් තේරෙනවා. එදා තචපංචකයේ උනේත් ඕක. gadul veli siminthiyen kala bittiya wage keslum niyada thammastika dakino gotama kanubuna ahari me tika anathma ehena mama kine hangima athi wenne manase neda kiyala dakka aapahu me keslum niyada tika mama kila asuru karanna sudusu naha kila anipathara yanna beri una. ekka cittakshane wenawa. api kiyemu taman kiyana tamangeema hangima gadul veli simintiyen kala bittiyeka taman kiyana roope endala tibbot swamin wahanselata hitei me mama ne kiyana hangimeyi mage atata ganowa mage kakula atata ganowa kiyala bittiye patteta eta dammo sudusuda ehenam me keslum niyada thammastika dakinakota mama kiyana adahasa enawana me mage ata mage kes mage lom kiyala ani patteta atata danna sudusuda ක්ෂණික උත්තරේනවා. තච පංචකේ කියනකොටම ආශ්‍රයක් ෂෙවුනේ ඇයි? ඔය හින්දා. gadul veli siminthiyen ටික පෙන්නනකොටම මේ චිත්‍රයේ තියෙන gadul veli siminthi ටික ඇසුරු කරගෙනයි එහෙනම් මම කියන හැඟීම තියෙන්නේ මනසෙනේ. gadul veli siminthi ටිකද මම කියලා බලන්න බෑ නේද කියලා දැක්ක ගමන්ම ගඩොල් වැලි ටික මම මම කියලා අතුරු කරපු වැරද්ද අතහැරුණා. ආශ්‍රයක් ලැබුණා කියන්නේ. ඒකමයි තචපංචකේදි මේකෙදි වෙන්නේ. මෙතන තියෙන අනාත්මය බලනකොට කෙස් ලොම් නියදත් හම්මස් කියලා කොටස් වෙන් කළ බලනකොට මේ බඳු කොටස් ටිකක් තැනක පිහිටි වර්ණ සටහන දකිනකොටම මම කියන අදහස එනවනම් මම කියන අදහසින් මේ කොටස් ටික ඇසුරු කරන්න බෑ නේද කියන නුවණ ක්ෂණිකවම ආවන ආශ්‍රයෙන්ගේ මනසෙ මිදෙනවා. ඒක අපිට තේරෙන්නේ නැත්නම් අපි උපමාවක් ගන්නවා. අපි විදර්ශනා කරනවා කෙස් ලොම් නියද ධම්මස් නහර කනබුන ආහාරේ මේ රූපය හැදිලා තියෙන්නේ. මේ රූපය දකිනකොට මම කියන අදහස එනවා. නමුත් මම කියන අදහසින් මේ කයට නෙඹුරු වෙන්න බෑ. සතිපට්ඨානෙට නුවණයි. කය හැදිලා තියෙන කුණුපු කොටස් ටිකක් නිසා ඒ කුණුපු කොටස් ටික දකිනකොට මම කියන අදහස එනවා. මම කියන අදහසින් මේ කය පැත්තට නෙඹුරු වෙන්න බෑ. මම කියන අදහසින් මේ කෙස්ලොම් නියදත් හම් මස් ටික ඇසුරු කරන්න බෑ. වැරදි කියලා පේනවා. ඕක කියනකොට අපිට තේරුනේ නැත්තම් පිළිගත්තේ නැත්තම් අපිටම උපමාවක් කරනවා. හොඳයි, මගේ හැඩේ ගඩොල් වෙලි සිමෙන්තියෙන් කළ බිත්තියක ඇන්දොත් ඒ රූපේ දකිනකොට මේ මම කියන අදහස එයිනේ. ඒ රූපේ දකිනකොට මම කියන අදහස එනවා. මේ මගේ අත කියලා හෝ මගේ ඔළුව කියලා හෝ මගේ ඇඟ අත ගන්නවා කියලා හෝ බිත්තියට අත දැම්මොත් හරිද? වැරදි නේද කියලා තමන් තමන්ගෙම ප්‍රශ්න අහනවා. එතකොට ඒ උපමාව සිහි කරගෙන එහෙනම් ඒ වගේම නෙමෙයිද? ගඩොල් වෙලි සිමෙන්තියෙන් කළ තැනක චිත්‍රය වගේ කෙස්ලොම් නියද තම්මස්නහරෙන් කළ තැනක මේ චිත්‍රය දකිනකොට මම කියන අදහස එනවනම් මේ මම කියන අදහසින් කෙස්ලොම් නියද ටිකට අත දැම්ම දාන එක සුදුසුද? තමන්ගෙම ප්‍රශ්න කරනවා. මේ විදිහට කාලයක් ගලොත් ස්වාමීන් වහන්සේ මේක තේරුණොත් කරගෙන යන්න පුළුවන්. නොබෝ දවසකින් ආශ්‍රයක් ෂේ වෙනවා. මේ කියන ක්‍රමයේ යම්කිසි නුවණක් තියෙන කෙනෙකුට තේරුණොත් ඒකාන්තයෙන්ම එයත් උත්සාහවත් වන්නේ නම් තේරෙනවනම් මාස 3ක් යන්නේ ආශ්‍රයක් ෂේට. ඒ තරම්ම සුවක්හාතයි. නමුත් අද ලෝකෙ දන්නේ අපි කරන එක වැරද්දක් tie ස්වාමීන් වහන්ස. අපි ඔක්කොමලා කරන්නේ දැන් අපි හොඳට දන්නවා ගඩොල් වෙලි සිමෙන්තියෙන් හදපු බිත්තිය කෙනෙක් නෙමෙයි. ඇඳුම් චිත්‍රෙත් කෙනෙක් නෙමෙයි. අපේ හිත තුලයි කෙනා කියන හැඟීම තියෙන කෙලෙසි තියෙන කියලා දන්නවා අපි. අපි මොකද කරන්නේ? මේ කෙලෙසි නැති කරන්න හදනවා. ආනාපාන සතිය බුද්ධ ගුණ අසුභේ වගේ භාවනා කමඨහනක් අරගෙන ඒකෙන් හිත වඩවඩ මේ සිතුවිල්ලක් නේද, මේක විතර්කයක් නේද, මේක ධම්ම සංඥාවක් නේද, හිතේ ඇතිවෙච්ච එකක් නේද, හටගෙන නැති වෙනව නේද කියලා මේ සිතුවිල්ලත් එක්කම ඔට්ටු වෙන්නේ. ඔය කියන්නේ මොකද්ද? සමුදියේ දුරුකල දුක පිරිසෙන් දකින්න හදනවා. ඕක කරන්න ඔය විදිහට කරන්න නිවනෙන් ඈතට යනවා අපි. මේ හිතේ තියෙන සිතුවිල්ලත් එක්ක මුළු ලෝකෙම කරන වැරද්දක්. මේ ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම කරන වැරද්දක් තමයි කෙලෙස් අයින් කරන්න හදන එක. ස්වාමීන් වහන්සේ මේ කාරණාව සිහි කරන්නකෝ. යම් වැරද්දක් නිසා නම් කෙලෙස් ඇති උනේ. කෙලෙස් නැති කළා කියලා ඒ වැරද්ද නැති වෙනවද කියලා බලන්න. කොකිස් අච්චුවක් නිසා කොකිසක් හැදුවොත් අපි හදපු කොකිස කෑවා කියලා අච්චුව කෑවා වෙන්නේ නැහනේ. අපි කියමු දැන් රූපේ දකිනකොට රතනවන්ත හඳුරු කියන අදහස නැත්තම් මම කියන අදහස සිහි වෙනවා. මේ මම කියන අදහස සිතුවිල්ලක් නේද, මේක අනිත්‍යයි නේද, මේක විතර්කයක් නේද, මේක මනසේ හටගත් එකක් නේද, මේක සංඥාවක් නේද කියලා බලනවා. එහෙම නැත්තම් ඒක ඇතුලේ අපි සිහි කරගෙන මම කියන එක කෙස්ලොම් නියද ධම්මස්නහර කුණුපු කොටස් වලින් ඇදලා තියෙන කනබුන ආහාරයෙන් ඇදලා තියෙන්නේ නැත්තම් පටි ආපෝ තේජෝ වායෝ කියලා මේ විදිහට අපි මේ නිමිත්තේ මොන විදිහට හරි විදර්ශනා කරනවා කියලා කියන්නේ. සමුදය සත්‍ය ඇතුලේ චතුරාර්ය සත්‍ය හොයනවා. දැන් ආයතන ටික දුක්ඛ සත්‍ය. ඒක නොදන්නාකම නිසා සිහි වෙච්ච කෙලෙස් ගුණයි මේ මනසේ තියෙන්නේ. ඒ සමුදය සත්‍ය ඇතුළේ දුක්ඛ සත්‍ය පිරිසින් දකින්න හදනවා අපි. මං කියන එක තේරෙනවද නැහැ, ලොකු වරදක්. මං බය නැතුව කියන්නේ අද මේ ශාසනේ කාටවත් තේරෙන්නේ නැහැ මේක. මේ රටේ නෙමෙයි මුළු ලෝකෙම. මම දැක්කා තායිලන්ත වගේ ග්‍රන්ථ රහතන් වහන්සේලා ඉන්නවා, තියෙනවා රහතන් වහන්සේලා ලියුවයි කියන ග්‍රන්ථ මම දැකලා තියෙයි. බය නැතුව මම පෙන්වනවා මේ වැරද්ද එහෙම මම තියෙයි. මේ වැරද්ද එහෙම මම තියෙයි. සමුදය සත්‍ය තුල දුක්ඛ සත්‍ය පිරිසින් දකින්න හදනවා. දැන් මම හිතින් සිහි කළොත් අපි නිකමට කියන්න මට රාග සිතුවිල්ලක් ඇති වෙනවා කියලා. රාග සිතුවිල්ලක් ඇති වුනහම ස්වාමීන් වහන්සේ අපි මොකද කරන්නේ? රාග සිතුවිල්ල කියන්නේ නිකන් නෙමෙයි, කෙනෙක් ගැන නැති වෙන්නේ. අපි ඒ රාගය ඇතිවෙච්ච රූප නිමිත්ත අරගෙන එතන තියෙන කේස් ලොම්නිය දත් හම්මස්නාර කුණුපු කොටස් ටිකක් කබ ගලනවා, හොටු ගලනවා, මෙහෙමයි 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 කියයි බලන්නේ. ස්වාමීන් වහන්සේ ඔය කලේ මොකද්ද? අපි සමුදේ සත්‍ය තුල දුක පිරෙහෙන් දකින්න හදන එක. කවදාවත් වෙන්නේ නැහැ. ඕක එක දෙයක් වෙනවා හැබැයි. රබර් බෝලයක් වතුරේ උබාගෙන ඉන්නකොට උබාගෙන ඉන්නකම් ඉන්න පුළුවන් වගේ. ඒ මානසිකාර්ය කරන කම්ම රාගදේශ මොහොෙන්නේ නැහැ. ඒ වෙලාවට නතර වෙලා තියෙන සිතුවිලි වැල් යන්න රාගදේශ මොහොෙන්නේ නැහැ, නතර වෙලා තියෙන්නේ. අත් ඇරපු ගමන් ආපහු පිටිටන. නමුත් මම මේ කතා කරන දේ ලොකු ගැඹුරු සිවුම් අර්ථයක් තියෙනවා. ස්වාමීන් වහන්සේලාට රාග සිතුවිල්ලක් ඇති වුණොත් මේ හිතේ උපදින කෙලෙසට අතවත් තියන්න එපා කියලා මම කියන්නේ. හිතේ ඇති වෙනවන යම් සිතුවිල්ල, රාග, දේශ, මෝහ යම් කෙලෙසයක්. ඒ හිතේ උපදින විතර්ක පැතර නැඹුරු වෙන්නවත් එපා. අතවත් තියන්න එපා. ඔතනින් යන්න බෑ. මේ සිහි වෙන අරමුණ උපන්න සහ උපදින දෙපැත්තට යන්න ඕනේ. හැම අපිට න්‍යායක් හම්බුණා ස්වාමීන් වහන්සේ. දුක පිරිසිඳ දැකලම සමුදියේ දුරුකල යුතුයි මිසක සමුදියේ දුරුකල දුක පිරිසිඳ දකින්න යන්න බෑ. ඒ කියන්නේ කෙලෙස් ටික නැති කළා අනාත්මය අවබෝධ කරන්න බෑ. අනාත්මය අවබෝධ වෙන්න වෙන්න කෙලෙස් නැති වෙන්න යෝනේ. ආයතන වල අනාත්ම ස්වභාවය දකින්න දකින්න ආත්ම දෘෂ්ටිය දුරු වෙන්න ඕනේ මිසක ආත්ම දෘෂ්ටිය දුරු කළා අනාත්මය අවබෝධ කරන්න යන්න බෑ. අපි අද හදන්නේ ආත්ම දෘෂ්ටිය දුරු කළා අනාත්මය අවබෝධ කරගන්නනේ. ඒ කියන්නේ සම්මුතිය දුරු කළා දුක පිරසෙන් දකින්න හදන්නේ. මේක වැරදි. වැරදි විතරක් නෙමෙයි කරන්න බෑ ඒක කවදාවත්. පුළුවන් නම් ඒක පහසු නම් පුළුවන් නම් තථාගතයන් වහන්සේ පනවන්නේ. නමුත් අපි තේරුම් ගන්න ඕනේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන එක. අවිද්‍යාව නිසා මේ කර්ම කෙලෙස්. එහෙනම් අවිද්‍යා නිරෝධෝ සංඛාර නිරෝධා. අවිද්‍යාව නැතිවීමෙන්ම සංඛාර නැති වෙන්න ඕනේ මිසක නැති කරන්න බෑ. ස්වාමීන් වහන්සේ මම කර්ම නැති කරන්න කියලා හැදුවොත් අනිත් ඔක්කොම නැති වෙයි නැති කරන්න කියලා හදපු එක මට කර්මයක්. ඒ නිසා මෙතන පොඩි ලෝකෙටම වෙච්ච එක වැරද්දක් තියෙන. ඔය වැරද්ද හැදුනොත් මේ භාවනා ක්‍රම ඔක්කොම හරියනවා. සමතකමටහන් වල දෝෂයක් නෙමෙයි. නමුත් අද දවසේදී කරන විදර්ශනා භාවනා ක්‍රම මම කවදාවත් මෙහෙම කියලා නැහැනේ. නමුත් මේ චතුරාර්ය සත්‍ය දිහා බලලා මම කියන්නේ මේ ක්‍රමේ වැරදි. මේ ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම තියෙන මේ ක්‍රමයේම වැරදි. වෙන මොකුත් ඉඳ නෙවෙයි පෙළදහමේ තියෙන්නේ. දුක පිරිසිඳ දැකලා සමුදය දුරු කරන්න ඕනේ, සමුදය දුරු කළා Nirodhe සාක්ෂාත් කරන්න ඕනේ. ওই විදිහටයි මග වඩන්න ඕනේ. කිසිම තැනක නෑ සමුදය දුරු කළා දුක පිරිසිඳ දත යුතුයි කියලා. සමුදය දුරු වෙන්න ක්‍රමයක් නැති නිසා. සමුදය දුරු කළා දුක පිරිසිඳ දකින්න නම් හරි අපි ඒක පිළිගමු. සමුදය දුරු කරන්න ගන්න මාධ්‍ය මොකද්ද එතකොට? සමුදය දුරු කරන්න ක්‍රමයක් නැති නිසා. තව පැත්තකින් අපි කලේ අද ආත්ම සංඥාව දුරු කළා අනාත්මය අවබෝධ කරන්න. බුදුරජාන් වහන්සේ දේශනා කළේ අනාත්මය අවබෝධ කරගෙන ආත්ම සංඥාව දුරු කරගන්න. ඇස් ඉදිරිපිට ආපු රූපය අනාත්මයි නම් එහෙනම් ආත්ම සංඥාව තමන් තුළ. තමන් තුළ තියෙන ආත්ම සංඥාව ගෙවන්න තමන් තුළට මුකුත් කරන්න එපා. හම්බ වෙන වාරයක් ගානේ බාහිර ආත්මෙන්න විතරක් බලන්න බුදුහාමුදුරු දේශනා කළේ. ඒ කියන්නේ මානසික උපදින දෙයට කිසිවක් කරන්න එපා. අපි අද නොකරන එකම දේ තෝක. අපි භාවනා කරන්න කියලා කරන වැරද්දක් තියෙන්නේ නිවන අනිත් පැත්තට යන විදියක් කරන්නේ අපි. නිවන් දකින්න පැත්ත වෙනුවට නිවනින් නොපිටට යන විදියට කරන්නේ. ඒ කියන්නේ මුළු ලෝකෙම කරන්නේ කෙලස් ටික එක්ක ඔට්ටු වෙන එක. කැලේක ඉන්න ස්වාමීන් වහන්සේලාගේ ඉඳලා අරණ්‍ය වාසී, පන්සල් වාසී මේ ලෝකේ මුළු ඔක්කොමල කරන්නේ කෙලස් නැති කරන එක. මං කියන්නේ වැරදි. මෙතනයි කවුරුවත් දන්නේ නිවන වැහුනේ කොතනින්ද කියන එක, මග වැහුනේ කොතනින්ද කියන එක. පොඩි තැනයි තියෙන්නේ. නමුත් මුළු සාසනෙම වැහුනේ එකම එක චූටි සිදුරකින් ස්වාමීන් වහන්සේ. කළා බලන්න මේක. මේක මෙව වුණොත් මං කියුවේ එක තැනක පල් වෙන සාසනයක් නෙමෙයි මේක. දවසින් දවස තමන්ගේ මනස දැකලා නුවණැති පුරුෂයෙක් නුවණැති කෙනෙක් මේ කියන විදිහට එක සතියක් දෙකක් කළොත් එයයි කියන්නේ මේ කාරණාව ඔහොම නෙමෙයි නිවන් දකින්නේ මේකයි කියලා. එදා ඉඳන් බුදුහාමුදුරන්ගේ වචනේවත් නෙමෙයි කියන්නේ. එයා ජීවිතෙන් දන්නා උදක්නව අධ්‍යක්ීමයි කියන්නේ. ඒ නිසා ස්වාමීන් වහන්සේ මෙතනදී මට මතක් කරන්න ඕන එකම තිබුණේ මේ චතුරාර්ය සත්‍යදී ආයතන ටිකේ ස්වභාවයේ අර ගඩොල් වැලි සිමෙන්තියෙන් කළ බිත්තියක ඇඳපු චිත්‍රය අයිති දුක්ඛ සත්‍යයට. ඒකට කිසිම වෙනසක් නැහැ. පත්තර කඩදාසියක ඇඳපු චිත්‍රය අයිති දුක්ඛ සත්‍යයට, ඒකයි චිත්‍රයක්. වීඩියෝ පටයක ඇඳපු චිත්‍රයක් තියෙනවා නම් ඒකත් දුක්ඛ සත්‍යයටයි අයිති. කනබුන ආහාරයෙන් හැදුණු හම්මස් ලේනහාරින් යුක්ත තැනක පිහිටි සටහනක් චිත්‍රයක් තියෙනම් ඒකත් අයිති දුක්ඛ සත්‍යයට. ඔය ඔක්කොම ටික චිත්‍ර ටිකක්. මහභූත සහ උපාදාය රූප දුක්ඛ සත්‍යය අනාත්මයි. ගඩොල් වල සිමෙන්තියෙන් කළ රූපේ සහ චිත්‍රයේ හොඳට දැක්කනේ කෙනෙක් පුද්ගලෙක් නැහැ කියලා. කනබුන ආහාරයෙන් හැදුණු කුණු පොටස් ටිකක් තියෙන කෙස්ලොම් නියදත් වලින් හැදුණු රූපෙත් එහෙමමයි. ඒ විද්ධිහෙතමම අනාත්මමයි. ඔය කොයි චිත්‍රයේ දකින්න කොටත් ආවේ එකම එක මානසිකාරයක් විතරයි නැගිටලා. කනබුන ආහාරයෙන් රූපේ දකින්න කොට ආවෙත් මම කියන හැඟීම. බිත්තියේ තියෙන චිත්‍රය දකින්න කොට ආවෙත් මම කියන හැඟීම. වීඩියෝ පටිය දකින්න කොට ආවෙත් මම කියන හැඟීම. පත්‍ර කඩදාසිය දකින්න කොට ආවෙත් මම කියන හැඟීම. වතුරේ ඡායාවක් දැක්කත් ආවෙත් මම කියන හැඟීම. ඒ ටික සමුදේ සත්‍ය. එතකොට මේ ටික ඔක්කොම කෙලස් ටික සමුදේ සත්‍යයටයි අයිති. අනික දුක්ඛ සත්‍ය. දැන් දුක්ඛී අඥානන් නිසා මේ සමුදය ඇති වෙලා තියෙන්නේ. ඒ දුක් වූ ස්කන්ධ ටික මහ භූත සහ උපාදාය කියලා. දුක්ඛී අපරිඥාත බව. දුක පිරිසිඳ නොදන්නාකම. ඉදන් දුක්ඛං අරිය සච්ඡන්ති මේ පුබ්බි අනුසුතේසු ධම්මේසු. මේ දුකයි. එතකොට මේ දුක පිරිසිඳ දත පරිඤ්ඤයන්ති මේ. එතකොට පරිඤ්ඤා තන්තිමේ. එතකොට මේ දුක පිරිසිඳ දතයුත්ත මේ පිරිසිඳ දැක්කා කියන තුන ඇති වුණාමයි මේ සමුදිය ප්‍රහාණය කළ යුත්තක් සමුදිය ප්‍රහාණය කළා කියන දැන්ට එන්නේ. එතකොට එහෙම වෙන්න නම් මේ දුක් වූ ස්කන්ධ ටික නොදන්නා කමයි මේ දුක් වූ ස්කන්ධ ටිකයි කියලා අපි දැක්කේ නැහැ. සත්‍ය ඥානෙ අතහැරුණා ඉස්සෙල්ලාම. මේ මහ භූත සහ උපාදාය රූප කියන්නේ මේ දුක්ඛ සත්‍ය නේද? ඒව අරබයා මේ රතන අපි කියමු මම කියලා රතනම සාමුද්‍රය කියලා ඇති වෙන මේ සමුදියේ සත්‍ය නේද? සත්‍ය ඥානෙ. එහෙනම් මේ සමුදියේ කියන එක නැති වුණොත් තමයි මේ Nirodhi කියන එක ඇති වෙන්නේ නේද? Nirodhi සත්‍ය ඥානෙ. එහෙනම් දුක පිරසින් දැකලා සමුදියේ දුරු කළා Nirodhi සාක්ෂාත් කරන විදිහට කරන එක තමයි මග්ග නේද? මග්ග සත්‍ය ඥානෙ. කෘත්‍ය ඥානේදී දුක පිරසින් දකින්න වැඩ කටයුතු ආරම්භ කරනවා. මේ ආයතන ටිකේ අනාත්ම ස්වභාවය මේ මහ භූත සහ මේ උපාදාය රූප නේද කියලා දුක්ඛ මම මේ නාම ධර්ම ගන්න නැතුව කියන්නේ දුක පිරිසිඳ දත යුත්ත දැන් දුක පිරිසිඳ දකිනවා දුක පිරිසිඳ දකින්නේ මොකටද සමුදිය ප්‍රහාණය කරන්න ඒ රූපේ දකිනොත් මම කියන හැඟීම නැගිටින එක නවත්තන්න රතනෝන් සාමුද්‍රු කියන එක නැගිටින එක නවත්තන්න පුද්ගලයේ සත්වයේ කියලා ආත්ම සංඥාව මනසේ නැගිටින එක නවත්තන නැවතර වෙන විදියටයි අර රූප ටික පිරිසිඳ දකින්නේ මේක ගෙවෙන විදියට නවත්තන නෙමෙයි ගෙවෙන විදිය සමුදිය දුරු කරනවා සමුදිය දුරු කරනකොට දුරු වෙන මට්ටමට Nirodhe සාක්ෂාත් වෙනවා එතකොට මේ Nirodhe සාක්ෂාත් කරගටියුතුයි එහෙනම් දුක පිරිසිඳ දැකලා සමුදිය දුරුකල Nirodhe සාක්ෂාත් වෙන විදියට නැවත නැවත කිරීමයි මග වඩනවා කියලා කියන්නේ යම් දවසක ඇස් ඉදිරිපිට ආවේ gadol weldi සිමින්තියෙන් කළ බිත්තියක චිත්‍රයක් නේද කියන එක හරියට මහා පර්වතයක් උලගෙන් හෙලවෙන්නේ නැහැ වගේ ඒ නුවණ නිශ්චලද හොඳට රූප ටික පිරිසිඳ දකිනවා මහා භූත සහ උපාදාය රූපයි කියලා සමුදිය දුරු වෙලා ඒක දකිනකොට ආත්ම සංඥාව උපදින්නේ නැහැ කෙනා කියන පුද්ගල භාවය උපදින්නේ නැහැ සත්තු ඉපදීම නතර වෙලා සත්තු පුද්ගල ආත්ම භාවයේ විඳින දුක කියන එක නිරුද්ධ වෙලා මගේ වැඩිලා ඉවරයි චතුරාර්ය සත්‍ය තියෙන්නේ මේ ධර්මතා හතර මේ තුන් ආකාරයකින් කළා ඉවරෙච්ච දවසට ත්‍රිපරිවර්තයේ තුලස ආකාරය කර සම්පූර්ණ වෙච්ච දවසට කළා කියනවා මම මේ න්‍යායය පෙන්වන්නේ ස්වාමීන් වහන්සේ බය නැතුව බලන්න බය වෙන්න ඕනේද මේ ගැන කියන්න කියලා වැරද්දක්ද කියන්නේ කියලා සමුදිය දුරුකොල කෙලෙස් නැති කළ නිවන් දකින්න හදනකොට ඔක වැරදි කියලා කියන එක කියන්න බය වෙන්න ඕනේද කියලා තියෙන්නේ දුක පිරිසිඳ දැකලා සමුදිය දුරු කරන්න කියන එක නං පෙළේ තියෙන්නේ ධම්මචක්කේ සූත්‍රයේ තියෙන්නේ මම සමුදිය දුරුකොල දුක පිරිසිඳ දකින්නවා කියලා ලෝකය පණවන එක වැරදි කියන්නේ මම බය වෙන්න ඕනේ ඒක වැරදි නිසායි වැරදි කියන්නේ ඒක හරියන්නේ නැති නිසායි වැරදි කියන්නේ අර්ථ රහිත නිසායි ඒක වැරදි කියන්නේ ඒකෙදී වෙන්නේ මනුෂ්‍ය ජීවිතයේදී වෙන එක විතරයි කාලෙදී වෙන එක විතරයි බුද්ධ උත්පාදක කාලය ඇතහැරෙන එක විතරයි අර්ථයක් වෙන්නේ නැහැ ඒ සඳහා සියක් උසහයක් දරවන ඒකට අඩක් විතරක් උසහයක් දරන්න භාගය 50ක් උසහවත් වෙන්න මේ ක්‍රමයට නුබෝධිනකින් ආශ්‍රයක් ෂේ වෙනවා ඉතින් මෙතන ස්වාමීන් වහන්සේ අදින ගැටේ අනිත් පැත්තෙන් අදින්න අදින්න තද වෙනවා අදින පැත්තෙන් ඇද්දුත් එක ශ්‍රේණියෙන් ලෙහිලා යන්නේ මුළු බුද්ධ ශාසනයෙම තියෙන දහම් පොකුරක් මිදි ගෙඩියක ඔක්කොම මිදි ටික ඇවිල්ලා ඇවිල්ලා නැට්ටට හේතු වෙලා තියෙනවා වගේ මේ සද්ධර්මයේ තියෙන දහම් පොකුරක් තියෙන්නේ ඔක්කොම ඇවිල්ලා 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 එක තැනකට සම්බන්ධ වෙලා තියෙන්නේ එතෙන්ට තුඩ තියාගත්තාම හොට තියාගත්තාම එයා මුළු මිදි ගෙඩි ටික ඔක්කොටම නෑදෑකමෙන් ඉන්නේ වගේ මේ චතුරාර්ය සත්‍ය කියන තැනට හිත තියාගත්තාම ශාසනයේ හැම දහමකටම හිත තියාගෙන ඉන්නේ. ඉතින් මම මෙතෙන්දි කිව්වේ ස්වාමීන් වහන්සේ මට ඕනේ උනේ මේ අමාරු උනත් ගැටි ගැටි හරි වැරදි වැරදි හරි චතුරාර්ය සත්‍ය නිවැරදිව මෙනෙහි කරනහා මෙනෙහි කරන හැටි ඉගෙන ගන්න ලෝකෙට මෙනෙහි කරවන හැටි විතරක් උගන්වන්න ස්වාමීන් වහන්සේ ලෝකයා අවබෝධ නොවුනත් ඒ සඳහා අවබෝධ කරවන්න දරපු උත්සාහයම මහ විශාල පිනක් සිද්ධ වෙයි. ස්වාමීන් වහන්සේ අද කරන ක්‍රමයට මහන්සියෙන් රෑ දවල් අවුරුදු ගානක් ඉගෙනුවත් අල්ප මාත්‍රයක පිනක් සිද්ධ වෙන්නේ නැති වෙයි. අපි නොදන්නා වුණාට සාසනෙන් බැහැරට යොදවපු අවඩ කිරීමේ ගතියයි අපිට එකතු වෙලා තියෙන්නේ. මම එහෙම කියනවා නෙමෙයි නමුත් යථාර්ථය ඒක. අපි හිතාගන්නේ අපි අපේ අසත්පුරුෂ මනසක් නැහැ. අපේ සිත බොහෝම කලනයි කලන සිතින්මයි අපි කරන්නේ නමුත් මෛත්‍රී සහගත කලන සිතින්ම සුව කරන්න ඕනේ කියලා හරි පොවන්නේ වහන අනේ මේ ළමයා සුව කරගන්න ඕනේ බොහෝම හොඳ දරුවෙක් කියලා අපේ හිත මෛත්‍රී සහගතමයි පොවන්නේ වහන යථාර්ථයේ තියෙන්නේ මං කළා තියෙන අවඩක් කියන එක නෙමෙයිද ඉතින් නියම සත්පුරුෂකම නම් මෛත්‍රිය වගේම දෙන බෙහෙතත් නිවැරදි කියලා බලලා දෙන්නේ. ඉතින් මෙතනදී එකම එක දෙයයි ස්වාමීන් වහන්සේ ලඟින් ඉල්ලන්නේ. මුකුත්ම නෙමෙයි. මේ ලෝකේ දැන් කරන වැරද්ද ඉතුරු කරන්න එපා කියන එක විතරයි. මේ බුද්ධ ශාසනයට කරන්න පුළුවන් එකම පිහිටෙච්චරයි. මම ඉස්සෙල්ලා කතා කළේ මේ ශාසනයට කරන්න පුළුවන් එකම දේ, කවුරු හරි කෙනෙක් ස්වාමනාන්ත නොයෙක් නොයෙක් භාවනා ක්‍රම ලෝකේ පනවන්න දෙන්න එපා. අපි අනාත්මය වගේ මේ ශාසනයට යන්න දෙන්න එපා. එහෙම ඕනේ නැහැ. එක එක භාවනා මධ්‍යස්ථානවල හිතූ හිතූ විදිහට හිතුණු හිතුණු ආකාරයට කෙනා කෙනා ඔහේ කරගෙන යනවා. හරියට අම්මේ කප්පෙක් නැති දරුවෝ වගේ. මේ බුද්ධ ශාසනයේට අම්මේ කප්පෙක් නැති වෙලා, පිහිටක් සරණක් නැති වෙලා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ මෙහෙම, අවබෝධ කරන්නේ හිත තියන්නේ මෙහෙම කියලා දෙන්න කෑ ගහන්න බය නැතුව කතා කරන කවුරුවත් නැහැ. නමුත් මම මේ පෞද්ගලික හයියකින් නෙමෙයි කියන්නේ. මම මේ අර අර ටිකක් පෙන්වන්නේ ස්වාමීන් වහන්සේලාට මේ පිළි අර්ථ පෙන්වන්න. ස්වාමීන් වහන්සේලා ශාසනය ගැන දන්නවා මට වඩා ගොඩක් වැඩිම. මේ නමුත් මම මේ ටික අද කතා කරන්නේ ශාසන වගකීමකින් හින්දා මෙහෙම කතා කරන්නේ. නමුත් පෙළ දහම කියලා දෙයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. බුදුහාමුදුරුවෝ පිරිනමම් පාන්න ඉස්සෙල්ලා අපිට බාර දුන්නා සතර මහා ප්‍රදේශ කියලා කොටසක්. බුද්ධ ප්‍රදේශ, සංඝ ප්‍රදේශ, සම්භවලත් හේරා ප්‍රදේශ, ඒකත් හේරා ප්‍රදේශ, තානි පදබ්බ්‍යංජනානි සුත්ති ඌතාරේ තබ්බානි විනේ සන්දස්සේ තබ්බානි ධම්මතායන් උපනිකිපි තබ්බානි. කාගෙන් හරි බණක් ධර්මයක් අහන්න ලැබුණොත් බුද්ධ ප්‍රදේශ ජීවමාන බුදුහාමුදුරන්ගෙන්මයි මේ ටික අහගන්න ලැබුණේ කියලා බුදුහාමුදුර දේශනා කරනවා. ඒත් ගන්න එපා, බැහැර කරන්නත් එපා. එහෙමම ගණ්ඩත් එපා, බහැර කරන්නත් එපා. සුත්තේ ඕතාරේ තබ්බානි විනේ සන්දස්සේ තබ්බානි ධම්මතායන් උපනික්කපි තබ්බානි. සූත්‍රයන්ට බහල බලන්ද, ධර්මයට ගලපල බලන්ද, විනයට ගලපල බලන්ද. සූත්‍රයන්ට බහල, විනයට ගලපල, ධර්මයට ගලපල ගලපනකොට ගැළපෙන්නේ නැත්තම් බුදුහාමුදුරුවෝ කිව්වයි කිව්වත් මෙයාට වැරදිලා කියලා බය නැතුව ප්‍රතික්ෂේප කරන්න කිව්වා. මහා පරිණිතවන සූත්‍රෙතියි, ඈ පේතකෝපදේශෙතියි, බොහෝ සූත්‍රවලතියි. එහෙම ගලපනකොට ගැලපෙනවා නම්, බහලනකොට බැහැලෙනවා නම්, සැසඳනකොට සැසඳෙනවා නම්, හා ඒක හරි ගන්න. ඊට පස්සේ සංඝාපදිත මුළු සංඝයාම මෙහෙම කියනවා කියලා කවුරු අර්ථයක් කිව්වොත් එහෙමම ගණ්ඩත් එපා, බැහැර කරන්නත් එපා. සුත්තේ ඕතාරේ තබ්බානි විනේ සන්දස්සේ තබ්බානි ධම්මතායන් උපනකින්. සූත්‍රයට විනේ ධර්මයට බහලන්ඩ ගැලපෙන්නේ නැත්නම් සංඝයාතම වැරදිලා කියලා දහර කරන්න. ගැලපෙනවා නම් පිළිගන්න. සම්බහුල තේරා ප්‍රදේශ බොහෝ භික්ෂුන් වහන්සේලා මේ අර්ථය කියන්නේ මෙහෙමයි කියලා කිව්වොත් ඒද මේ විදිහට ගලපනකොට ගැලපෙනවා නම් පිළිගන්න, ගැලපෙන්නේ නැත්නම් බහැර කරන්න. දක්ෂ වික්ත පඬිත එක තෙරණමක් මෙහෙම කියනවා කියලා කිව්වොත් ඒද සූත්‍රයේ විනිර ධර්මයට ගලපන්න, ගැලපෙන්නේ නැත්නම් එක තෙර නමක් වුණත් එයාට වැරදිලා කියලා බැහැර කරන්න. ගැලපෙනවන පිළිගන්න කියලා අපිට යම් නිර්ණයක් දුන්නා, යම් නිම්මක් දුන්නා. එතකොට ඒකයි මං කේ ස්වාමීන් වහන්සේ මේ දේශනාව බහලා බලන්න. ඊට පස්සේ අහනවා කතමස්මින් සුත්තේ ඌතරේ තබ්බානි, කතමස්මින් විනේ සන්දසිත තබ්බානි, කතමස්මින් ධම්මතයන් උපනික්කේපි තබ්බානි. කුමන සූත්‍රයෙන්ද බහලන්නේ? කුමන විනයටද ගලපන්නේ? කුමන ධර්මයන්ටද ගලපන්නේ? චතුසු අරිය සත්‍යේසු රාග විනේ, දේශ විනේ, මෝහ විනේ යදි පටිච්ච සම්පාදේ. චතුරාර්ය සත්‍යයට රාග, දේශ, මෝහ විනයට පටිච්ච සම්පාදයට කියන මේ ටිකට ගලපලා බලනකොට ගැළපෙනවා නම්, බහලනකොට බැහැලෙනවා නම්, සසඳනකොට සැසඳෙනවා නම් ගන්න. නැත්තම් අයින් කරන්න. ඒ වගේ චතුරාර්ය සත්‍යයේදී මුල්ම මින්ම තමයි අපිට දුන්නේ ධම්මචක්කපවත්තන සූත්‍ර. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන පිළිවෙල තියනවා ඒකේ. මේ කිසිම දෙයක් පෞද්ගලික අර්ථ ඕනේ නැහැ. හැම එකකින්ම ඒ වෙන ශාසනය අහකට යන්න බැරි විදිහ තමයි ඔක්කොම තියෙන්නේ. නුවණක් තියෙන කෙනෙකුට මැදින් හොරකම් කරන්ඩ, එහාට අදින්ද, මෙහාට අදින්ද, වෙනස් කරන්න මොන විදියටද බැ. චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා කෙනා කෙනට ඕනේ දැන් දාන්න බෑ. ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙනවා කොහොමද චතුරාර්ය සත්‍ය අවබෝධය පිළිගල කොහොමද කියලා. සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥානය කියන මේ ත්‍රිපරිවර්තයේ ද්වාදස ආකාරයේ මෙහෙමයි වැඩෙන්න ඕනේ. මේ උත්තර ටික ගලපලා ආවහම අපිට එනවා උත්තරය, දුක පිරිසිඳ දැකලා සමුදය දුරු කළ නිරෝධී සාක්ෂාත් කර යුතුයි කියලා. එතකොට
අද අපි කරන දේ හරිද කියලා අපිට බැලුව හැකි. මම චතුරාර්ය සත්‍ය සඳහා නිවන් දකින්න බණ භාවනා කරනවා නම් මම අද කරන භාවනා ක්‍රමය හරිද වැරදිද කියලා අපිට පෙරට අනුව බැලුව හැකි. බලලා වැරදි නම් ඒක හදා ගන්නවා. ස්වාමීන් වහන්සේ වැරදුණු තැනකදී ඒක හදා ගන්න දෙවරක් හිතන්න එපා. ඒ කාරණාවෙන් ඒ තැනදී වැරදුනාට මුළු ජීවිතේ පුරාවදිම මං ඒ කාරණාවෙන් හොඳ දැනුමුත් එක් වෙනවා. සමහර විට මට වැරදිච්ච බව, මට බැරි වෙච්ච බව දන්නේ එක්කෙනයි. මම නිහතමානීව පිළිඅරගෙන අනේ ස්වාමීන් වහන්සේ මට තේරෙන්නේ නැහැ මං ඒක කියලා දෙන්න කියලා ඉගෙන ගත්තා ඒ ස්වාමීන් වහන්සේ විතරයි. එදා ඉඳන් මුළු ජීවිත කාලේ ඔක්කොම මාව දන්නේ මම මේක දන්නවා කියන තැන. මොකද මං හරියට අහගත්ත නිසා. අනික මේ ශාසනයේ ස්වාමීන් වහන්සේ පුරාණ ආචාර්යවරු දිහා බලන්න හරි නිහතමානී. සමහර විට ගුරුහාමුදුරු කල්පනා කරන අර්ථය මං කියනට වඩා ගෝලයාගේ අර්ථය හරි. ඇවිල්ලා බය නැතුව කියන මං කියන අර්ථය මේක ලැබෙන්නේ නැහැ. ඔයා කියන විදිහට කියන්න. ඔයා කියන එක හරි. ගෝලයා ගාවට ඇවිල්ලා කියන්නේ. ඉතින් ඒ තරම් සමගී ප්‍රතිපදාවක් තියෙන ශාසනය. ස්වාමීන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය මම පස්සේ එක එක විදිහට එක එක ක්‍රමවලට කියලා දෙන්නම්. මට අද කියන්න ඕන උනේ අපිට වැරදුණු නිවන් මඟ වැරදිලා අනාථය වෙන්න පොඩි වැරද්දක් වෙලා තියෙනවා. චූටි වැරද්දක්. ඒ කියන්නේ හිත තියන්න ඕනේ තැන නෙමෙයි අනිත් තැනකට හිත තියලා තියෙනවා. එච්චරයි. ඔය ටික හදාගත්තා නම් අපි ඔකෝටම මේක සඵල වෙනවා. බලන්න ස්වාමීන් වහන්සේ අපි මේ එක්සයිස් කරන මැෂින් එකක් උඩ දුවනෝ වගේ නෙමෙයිද කියලා. භාවනා කරනවා එකම තැන නෙමෙයිද කියලා. අන්තිමට මුලින් හරීම සද්ධාව තියෙන, හරී වීර්යය තියෙන, හරී නුවණ උසහය තියෙන අය පටන් ගන්නවා. කල්ලා කාලයක් යනකොට අර ජවයේ ටික ටික ගෙවිලා යනවා. ඒ ප්‍රතිපලත් නැහැ. ඊට පස්සේ ඒ ප්‍රතිපදාවෙන් දහමෙන් අහකට යන්නේ ඒ ජීවිතෙ නොදෙනුවත්වම. හේතු තියෙන කී දෙනෙක් ශාසනයෙන් අහකට ගිහිල්ලාද කියලා බලන්න. මේ සිද්ධාන්තයේ තුලම මොකක් හරි වැරද්දක් තියෙන්න ඕනේ නේද කියලා. මෙහෙම වෙන්න විදිහක් නැහැ නේද කියලා. මොකද අපි ඔක්කොම අභව්‍යයද? බුදුහාමුදුරන්ගේ කාලේ හිටපු ස්වාමීන් වහන්සේලා නම් ඔන්න ත්‍රිහෙතක ප්‍රතිසන්දි මාර්ගඵල ලබන්න බලම් පාරමිතා සම්පූර්ණයි කියලා කියනවා. ඒ කියන්නේ අද ඉන්න ඔක්කොමම අභව්‍යද අපි? නෑ ස්වාමීන් වහන්සේ, අපි අභව්‍යකමක් නෙවෙයි. කොච්චර භව්‍ය වුණත් සත්පුරුෂ ඇසුර සද්ධර්ම ශ්‍රවණය කියන එක හරිම වටිනවා. එතන වැරදුනොත් ඔක්කොම වර්ධිනවමයි. ඒ නිසා මම අද දකින්නේ ස්වාමීන් වහන්සේ අපි කාගේවත් නුවණේ අඩුව නෙමෙයි තියෙන්නේ. නිවන් මඟ පිළිබඳව සත්‍ය අනුසන්ධි ඝටිත දේශනාවන් වල තියෙන අඩුව, අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ත්‍රිපිටකය තුල තියෙන හසල දැනුමේ අඩුව, බුදුහාමුදුරන්ගේ ශාසනයේ මනාව ඉගෙනගත්තේ නැතිකමක අඩුව මම දකින්නේ. අපි කෙනා කෙනත් විලාවකදී අවස්ථාවාදී වගේ මං කොහොම හරි භාවනා කරගන්න ඕනේ කියලා පැනලා යනවා කියන තැනින් කොහෙන් හරි කැලලක් අරගෙන කටයුතු කරගන්න හදන්නේ. හැබැයි අවස්ථාවාදී කමට දෝ කොහෙද අපිට තරි ගිහිල්ලා නැහැ. නමුත් මම කියන්නේ එහෙම නැහැ, මේ ශාසනය ගොඩ අරගෙන මාත් ගොඩ යන්න ඕනේ කියන තැනින් කළා නම් හරියට ඉගෙන ගන්නවා අපි. අද ස්වාමීන් වහන්සේ බලන්න අපිට හරි එදා ශාසනය දිහා බැලුවාම ගුරු අපි නිකමට දන්නවා නිකන් නෙමෙයි මේ විනය තියෙන්නේ නිස්සේ මුක්ත ධර්ම කියන තැන පෙන්නකොට නිසෙම් මිදෙන තැන දක්වා වෙනකොට ඔළුව මොනතරම් ඔළුවක් හදලා තියෙනවද කියන එක. ඒකයි මේ ශාසනය අහකට යන්නේ නැත්තේ. හොඳට ධර්මය ඉගෙනගෙන විනය ඉගෙනගෙන ධර්ම විනය ඊගාවට ප්‍රායෝගිකවත් කළා. මේ ශාසනේ පිරිහෙන්න තියෙන ඉඩ සම්පූර්ණ වෙයිලා. ඉතින් මේ චතුරාර්ය සත්‍ය එකම එක තැනක් තියෙන්නේ. මම තව පොඩි උපමාවකින් පොඩි කාරණාවක් කියන්නම්, පස්සේ විස්තර කරන්නම්. මේ අපිට වෙලා තියෙන සිද්ධි, ඒ කියන්නේ අපි මහා උගුලකට අහු වෙලා තියෙන්නේ. දැන් ඔය ඔච්චර කිව්වත් තේරුම් ගන්න බැරි. අපි කියමු අපි ස්වාමීන් වහන්සේ පන්සලේ ඉන්නවා කියනකොට නිකන්
කැපකරුවෙක් හරිම අහිංසක මිනිස්සෙක් කැපකරුවෙක් ඉන්නවා. අල්ලපු ගෙදර ඉන්නවා හොඳ තරහකාරයෙක්. හැබැයි මිනිහට තියෙනවා එර්ධි. හරි ජව සම්පන්නයි. ඈ එතකොට දැන් කැපකරු මහත්තයා අපි කියමු ස්වාමීන් වහන්සේ මම පොඩ්ඩක් ගෙදර ගිහින් එන්නම් කියලා යනවා. කියන්නකො පොඩි උපමාවක් මම නිකන් කියන්නේ. මේ මිනිස්යා හරිම අහිංසකයි, කිසි කෙනෙකුට ගහන්නේ නැහැ, බයින්නේ නැහැ, මුකුත් නැහැ. කැපකරු මහත්තයා ස්වාමීන් වහන්සේ මම ගෙදර ගිහින් එන්නම්කෝ කියලා යනවා. අල්ලපු ගෙදර මිනිස්යා එර්ධිත් තියනවා, ගුරුකම් මන්ත්‍ර ගුරුකම් පුළුවන්. කැපකරු මහත්තයෙක් හරි තරහයි. කියන්නකො දැන් අර කැපකරුව ගිය හැටියම කැපකරු මහත්තයාගේ ස්වරූපෙන්ම කැපකරු මහත්තයාගේ වේශය මවාගෙන ලොකු හමුදට බයින හොඳටම හරිද? බැනලා 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 බැන බැන ඉන්නවා. ඉඳලා කැපකරු මහත්තයා ඈත එනකොටම අල්ලපු ගෙදර මිනිස්සු තග්ගල යනවා. කියන්නකො දැන් අනේ කැපකරු මහත්තයා අහිංසකයි, ආපු ගමන් මොකද වෙන්නේ? ලොකු හමුදුරේ තෝරු මොකද කරන්නේ? දැන් ලොකු හමුදුරේ මේ මුකුත් හොයාගන්න බෑනේ. දැන් චරිත දෙකක් මෙතන තියෙනවා. එක අහින් චරිතයක් හරිම අහිංසකයි, කිසිම දෙයක් දන්නේ නැහැ, හරිම අහිංසකයි. එක චරිතයක් බොහොම ඡණ්ඩයි, පරසයි, රළුයි, කුඩු කෙහෙතුයි, ඊර්ෂියයි. ඉතින් හැම වෙලාවෙම අර අහිංසක මිනිස්සයා වෙනුවෙන් ලොකු හාමුදුරුවන්ට කිපවල තරහ ගසන එක තමයි අර අල්ලපු ගෙදර මිනිස්සයාගේ වැඩි. තේරෙන නේද? මම කියපු එක තේරෙනවද? දැන් අල්ලපු ගෙදර මිනිස්සයා තරහයි, කොඩි වින කරන්න පුළුවන් කට්ටණ්ඩිය තරහයි, කැපකරු මහත්තයෙක්. කැපකරු මිනිස්සයා හරිම අහිංසකයි, ලොකු හාමුදුරුවන්ට කවදාවත් වචනයක් කියන්නේ නැහැ, බයින්නේ නැහැ, හරිම යටහත් පැවතුම් තියෙන කෙනෙක් තමයි එයා. එයා පන්සලෙන් අහකට යන හැම වෙලාවක, ලොකු හාමුදුරන් ඇස් ඉදිරි පිටින් අහකට යන හැම වෙලාවකම අල්ලපු ගෙදර කට්ටන්දී ඇවිල්ලා කැපකරුවගේ රූපේ මවාගෙන ඇවිල්ලා ලොකු හාමුදුරුව එක්ක එකට එක කියනවා, බයිනවා කරනවා. දැන් ලොකු හාමුදුරන්ගේ අදහස තියෙන්නේ කැපකරුව ඇත්තරයි හිතුවක්කාරයි කියලා නේද? තේරෙනවද මං කියන එක? ඒ වගේ ස්වාමීන් වහන්සේ මේ ඇස් ඉදිරි පිටට එන රූපي හරියට කැපකරුවා වගේ හරිම අහිංසකයි, කිසිම දෙයක් නැහැ. ඕක ඇස් ඉදිරි පිටෙන් අහකට යනකොටම අල්ලාපු ගෙදර කට්ටඩිය වගේ මනෝමේ මේ විදිහම රූපයක් හදාගෙන එයා තමයි මේ කේලන් ටික ඔක්කොම කියන්නේ. ඈ මෙයා පුද්ගලයෙක්, මෙයා හාමුදුරුව, මෙයා මම, මෙයා සත්වයෙක්, මෙයා මගේ, මෙහෙමයි මෙහෙමයි කියලා විස්තර ටික. ඇස් ඉදිරි පිටට එනකොට මෙයා යනවා ටක් ගහලා. අන්තිමට අපේ මනසේ උත්තරේ තියෙන්නේ මේ රූපෙ මෙහෙමයි කියලා. ලොකු හාමුදුරගේ මනසේ ගොඩ නැගිලා තියෙන්නේ කැපකරුවා මෙහෙම කෙනෙක් කියලා. මේ දෙන්නේ චරිත දෙකක ක්‍රියා දෙකක් මෙතන තියෙන්නේ කියන එක තේරෙන්නේ නැහැ අපිට. ඔහොම මේ අවුලකට අපි අහු වෙලා තියෙන්නේ. මං කියන එක තේරෙනවද? දැන් ස්වාමීන් වහන්සේ මේ රූපය හරිම අහිංසකයි, මේ ඇස් ඉදිරි පිටේන රූපේ වර්ණ තතාන මේක නේ වාචේගාමි න අපචේගාමි, කවදාවත් අපායටවත් යවන්නේ නැහැ. හැබැයි දිව්‍ය ලෝකෙට යවන්නෙත් නැහැ, අහිංසකමයි ඇස් ඉදිරි පිටට. ඔය රූපේ අහකට යනවත් එක්කම මනෝ විඥානේ මේ විදිහෙම හැඩයක් අරගෙන මේ අහවල් ස්වාමීන් වහන්සේනේ එයා මෙහෙම, එයා මේ විදිහේ, මේ විදිහේ, මේ විදිහේ කියලා මහා විස්තර ටිකක් මනසට දෙනවා. ආපහු මේ රූපේ එනකොට මෙයා අයින් වෙනවා. නමුත් අපේ අදහස යන්නේ මේ චරිත දෙකක් මෙතන දෙන්නේ කියලා අපි දන්නේ නැති හින්දා අපිට හිතෙන්නේ ඇස් ඉදිරි පිටට එන රූපේ මෙහෙමයි කියලා. මේ කැපකරු මහත්තයා දිහා ලොකු හාමුදුරුව බලන්නේ ඕක මං එක්ක එකට එක කිව්වා, මට අසභ්‍ය වචනෙන් කතා කරලා මේ විදිහට බැන්නා, මේ තරම් හිතුවක්කාරයි කියලා තමයි කැපකරුව දිහා බලන්නේ. ඉතින් ඒක සාධාරණද? මෙන්න මේ අවිද්‍යාව කියන ඔහොම ප්‍රශ්නයක් තියෙනවා. ඔන්න ඔය ප්‍රශ්නේ ලියා ගන්න තමයි, ඔය වැරද්ද ලියන්න තමයි පංච උපාදාන ස්කන්ධයේ උදේ වෙයි තියෙන්නේ. අපි නොදන්නවා වුණාට අපි අද පංච උපාදාන ස්කන්ධයේ උදේ වෙයි කියලා එක එක්කෙනා එක එක ඒවා කරනවා. නමුත් මෙන්න මේ වැරද්ද ලියා ගන්න, ඔය රැවටීම අහසු කර ගන්නයි පංචපාදස්කන්ධය උදිය වේ තියෙන්නේ. මේ පෙනෙන රූප ආයතනෙට ප්‍රත්‍ය ටික පෙන්වලා ආහාර ප්‍රත්‍යෙන් ස්පර්ශ ප්‍රත්‍යෙන් මෙයා හටගන්න කියලා මේ කැපකරුවත් කැපකරුව හැදෙන්න තිබුණු ටිකත් පෙන්නනවා. ඊට පස්සේ මනෝමින් සිහි කරගන්නකොට මේ දැන් ඉන්නේ අල්ලපු ගෙදර කෙනා ඒක හඳුනගන්න තියෙන ලක්ෂණ ටික වෙනම පෙන්නනවා. මේ පංචපාදස්කන්ධය උදිය වේ පෙන්නන්නේ පෙනෙන දෙයට නෙමෙයි අපි රණ්ඩු වෙන දේ පේනවා නෙමෙයි කියලා මේ අවුල බේරලා දෙන්න. ඉතින් මේ පංච උපාදානස්කන්ධයේ උදේවැය හරියටම තේරුම් ගත්තොත් එයාට පේනවා බිත්තිය හම් වෙනකොට තියෙන රූපේ වෙනම එක මේ කැපකරුවා වගේ. ඊට පස්සේ අපි ඒක සිහි කර කර හිතන්න හදනකොට මේ දැන් ඇවිල්ලා තියෙන අල්ලපු ගෙදර කට්ටලිය කියලා දන්නවා දැන් මේ පේන කෙනා නෙමෙයි. ඒක එයා දකින්නේ මොකද්ද? මේ චිත්‍රජ රූප මේ ඇස් ඉදිරිපිට ආපු රූප ටික හැදෙන්න තියෙන ප්‍රත්‍ය ටිකෙන් ආහාර සමුදය රූප සමුදය ස්පර්ශ සමුදය වේදනා සංඥා සංකාර සමුදය නාම රූප ප්‍රත්‍ය විඥානය කියලා මේ ස්කන්ධයන්ගේ උදේ වැපෙන්න නොවේ සඳහායි. එතකොට ඒ ටික හරියටම අපි ඉගෙන ගත්තනම් අපි මෝඩයි කියන එක අපි රැවටිලා ඉන්නේ කියන එක හසු වෙනවා. ඇත්තටම අපිට කරන්න දෙයක්වත් නැහැ. පන්සලේ ලොකු හමුවල කරන දෙයක්වත් නැහැ. දැන් අර විදිය එකක් දන්නේ නැත්. ඒ කැපකරුවා වෙනම එකෙක් මන්ත්‍රකාරයා වෙනම කෙනෙක් දෙන්නේ චර්චයක් කියලා දැන්නත් බැරි වෙලා දැනගත්තොත් ලොකුහාමුදුරන්ට උගන්වනවා කැපකරු මෙහෙම දෙන්නේක් ඉන්නවා කියලා ලොකුහාමුදුර පිළිගන්නේ නැත්තම් ලොකුහාමුදුරන්ට උගන්වනවා කැපකරුවා එන වෙලාවට ස්වාමීන් බලන්න බිම ඡායාව පතිත වෙලා ඇති. අපි නිකමට කියමුකෝ එයා මෙහෙම මෙහෙම ඇස්පිල්ලම් ගහනවා ඇති. ඒකෙන් හිතාගන්න ඔන්න එතන නියම කැපකරුවා මිනිස්සයා ඉන්නේ. ඒ විදිහටම ආවහම කත්තණ්ඩිය නැත්තම් අමෝසියා වූ ඡායාව නැතුව ඇති. ඇස්පිල්ලම් ගහන්නේ නැතුව ඇති. එකම රූපකේ ওই වගේ ලක්ෂණ ටිකක් උගන්නනවා. ලොකු හාමුදුරන්ට කියන්නකෝ. එතකොට ලොකු හාමුදුරු කියන්නේ නැති වුණාට දැන් ලක්ෂණ ටික දැනගෙන හිටියට දන්නවා මේ ඉන්නේ දැන් කැපකරුවා. එහෙනම් මේ දැන් එහෙම කියන්නේ කත්තණ්ඩිය. දැන් එහෙම වුණොත් මේ අවුල ලෙහෙනවා. දැන් කැපකරුව දිහා බලන්න මේ බයිනවා කියලා. අන්න ඒ වගේ මේ දහම තේරුනොත් මේ මනසේ තියෙන කේලන් ටික සිහි කරගෙන කරගෙන මෙහෙ දිහා බලන්න එහෙන මේ ඉන්නේ අහවලා කියලා. අපි නොබෝ දවසකින් කාමයෙන් මිදෙනවා. මනසේ තියෙන ගති ටික අරගෙන සිහි කළා ඒ රූප දකිනකොට හිතේ මහට ගන්නව නිමිත්තක්. නිමිත් අරගෙන මේ මගේ අම්මා නේද මේ මගේ දුව මේ මගේ බිරිඳ එයා මෙහෙමයි මෙච්චර වටිනවා මෙහෙමයි මෙහෙමයි දැන් මෙයා තමයි මේ ඔක්කොම ගති ටික තියෙන්නේ මනසේ මෙයා යනවා ඇස් ඉදිරිපිට නැන්නකොට අපිට හිතෙන්නේ මේ මෙතනදී හදාගත්ත ගති ටික ඔක්කොම අරහේ කියලායි හැමදාම මේ රැවට් මේ විදිහට රැවට්ටුවා අපිව මේ ස්කන්ධයෙන් උදේවයෙන් ප්‍රත්‍ය වෙනස් කරලා පෙන්වුවාම ඇස් ඉදිරිපිට එන රූපයේ ස්වභාවය මෙහෙමයි ආහාර සමුත්තානයි කර්ම ප්‍රත්‍යයෙන් හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින සංඥාව. ඒකේ ලක්ෂණේ දිත්තේ දිත්තමත්タン. දැකීමක් විතරයි හිතන්න කියන්න කරන්න බෑ කියලා මේ බුදුරජාණන් වහන්සේ ලක්ෂණ ටිකක් පෙන්වන රූප ආයතනේ. ඊට පස්සේ හිතන්න කියන්න කරන්න පුළුවන් එකට කියන්නේ මනෝ සංචේතන ආහාරය. ඒක වෙනම එකක්. උන ඒ කැප අර කට්ටණිය ගැන පෙන්වනවා. එයාගේ ස්වභාවය තමයි ත්‍රිවිධ තණ්හාව ගෙනත් දෙනවා. ත්‍රිවිධ භවය ගෙනත් දෙනවා. එයා තුල තමයි විස්තර ටික තියෙන්නේ කියලා කිව්වහම දැන් මෙයා දැන් හඳුනා ගන්න පුළුවන් මෙතන හිතේ පහළ වෙන ගති ටිකෙන් මනසේ පහළ වෙන මනෝ සංචිතන ආහාරයෙන් හට ගන්න ගති ටිකෙන් බාහිර රූපේ දිහා නොබල ඉන්න පුළුවන් මට්ටමට එනවා. මෙන්න මේ නිසයි අන්තෝ ජටා බහේ ජටා ජටායේ ජටිතා පජා කියලා කියන්නේ. ලුතත් ගැට විතරක් ගැට ගැටළු පිට ගැටළු ඒ කියන්නේ ගැට ගැහිලා තියෙන ප්‍රශ්න ගොඩක් මේක ලේන්නේ නැහැ. වෙලා තියෙන්නේ මොකද්ද කියලා හොයාගන්න බෑ ලෝකෙට. ලෙහා ගන්න බෑ. සීලේ පතිතාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්කුසෝයිම විජිතේ ජතං. යම් කිසි නුවණැති පුරුෂෙක් සීලයක පිහිටලා මේ සමත විදර්ශනාව වඩයිද විමසන නුවණක් ඇති ඔහු මේ ගැටේ ලෙහා ගන්නවා. පොඩි ගැටයක් තියෙන්නේ. මම මේ නිකන් ඔය කිව්වේ මේ අපි අහුවෙලා තියෙන මෙන්න මේ වගේ තැනක සිද්ධියකින්. ඉතින් අපිත් අසරණයි. ඉතින් සසරත් ස්වභාවය එහෙමයි. හැබැයි උත්සාහය විතරයි ඕනේ. එතෙන්ට යන මඟ හරියම සරලයි. සතිපට්ඨානේ ස්වාමීන් වහන්සේලාට එකම එක කාරණාවක් මතක් කරනවා. සතිපට්ඨානේ කායානුපස්සනාව පෙන්වලා දෙන මිම්ම හොඳටම ප්‍රමාණවත්. ඒත් එහා කවදාවත් රූප කලාප කඩකඩ බලන් දෙපා, රූප කලාප බිඳි බිඳි යන එක බලන් දෙපා, චිත්තක්ෂණ බලන් දෙපා, චිත්ත වීති බලන් දෙපා, ඒව නිවන් මගට අදාළම නෑ ස්වාමීන් වහන්සේ. කාලේ නාස්ති කිරීමක් විතරයි අදාළ නම් වටිනවා නම් ඒකෙන් වැඩක් වන්නේ නම් ඉස්සල් දේශනා කරන්නේ බුදුහාමුදුරුවෝ. ඒක ඊට වඩා අවශ්‍ය නැති නිසාමයි, වටින්නේ නැති නිසාමයි, ආශ්‍රයක්ෂයට ඕන නැති නිසාමයි තථාගතයන් වහන්සේ දේශනා නොකළේ. සතිපට්ඨානේ කායගත සතියේ ඉඳලා නව සිවිතිකේ දක්වා කායගත සතියේ පෙන්වපු මිම්ම ප්‍රමාණවත්මයි කාමාශ්‍රවය ගෙවා ගන්න. ඒට එහාට ගියා කියලා ස්වාමීන් වහන්සේ මේකේ තව තියෙනවා ගොඩාක් ප්‍රභේද. අපි උච්ඡේද දෘෂ්ටියට ගියොත් දුක පිරිසිඳ දකින්න බෑ. සාස දෘෂ්ටියට වැටුණොත් සමුදය පිරිසිඳ දකින්න බෑ. කියන සමුදය සත්‍ය අවබෝධ කරගන්න බැරි වෙනවා. මේ රූපය කඩලා කඩාගෙන කෙරවලට ගියොත් උච්ඡේදයට වැටෙනවා. උච්ඡේදයට වැටුණොත් මොකද වෙන්නේ? දුක පිරිසිඳ දකින්න තියෙන අවස්ථාව අතහැරෙනවා. ඒ නිසා මම කියන්නේ කායගත සතිය හොඳටම මෙන්න හොඳටම ප්‍රමාණවත් කායගත සතිය යන්න වඩන්න. අපි දවල්ට මම පටිසම්පාදේ කියලා දීලා අපි හිමින් ටිකක් කතා කරමු. සාකච්ඡා ස්වරූපයෙන් භාවනා සම්බන්ධව චතුරාර්ය සම්බන්ධව අවබෝධ කරගන්න ඕනේ ක්‍රමය පිටකයට අනුලෝම හවස් වරුවට දවල්ට පටිසම්පාදේ ගැන කතා කළා. දැන් නම් එහා මාරයි වෙලාව ස්වාමීන් වහන්සේලා ගිලම්පස ටිකක් එහෙම වළඳලා මූණට හොදගෙන ඒකෙන් ඉන්න මම දවල්ට එන්න. අපි දානෙන් පස්සේ පටිච්චසම්පාදය ගැන කතා කරලා හවස භාවනා ගැන කතා කරමු. ස්වාමීන් වහන්සේ ඇති ප්‍රශ්නයක් නෑ ස්වාමීන් වහන්සේ. මමත් අවුරුදු 20 ගානදී දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන හතරවත් හරියට ගණ ගලප ගන්න නැතුව හිටියේ. උමනාවක් තියෙන කෙනාට බැරි නැහැ. කාලයක් යනකොට ඒකමයි මම මේ කියන්නේ. අපි මේව නැවත නැවත ඇසුරු නොකළ නිසායි බර. කාලයක් යනකොට අපි නිතර මේක යෙදෙනව නම් කතා කරනව නම් අපිට වචනවල බර නැති වෙනවා ඉස්සර වෙලා. ඊට පස්සේ වචනවල අර්ථ තේරෙන්න ගන්නවා. ඊට පස්සේ නොබෝ දවසකින්ම මේ මාත්‍රිකා කළපමණකින්ම තේරෙන මට්ටමට එනවා. දැන් මේ සේනාසනෙත් ඉන්න තරුණ අය. ඒ අයත් මේ කතා කරනවා මේව බර නැහැ වචන තේරුලා ඉස්සෙල්ලා. මුලින්ම ආවේ එහෙම තමයි හැමෝම. එහෙනම් ඉස්සෙල්ලාම ආවහම මේ කතා කරන ටික මෙහෙම හරි තේරීමත් එක වෙලාවකට ලොකු දෙයක් කියලා හිතේ. මොකද අපේ මනස එච්චරට බොහෝ කාලයක් වැරද්දකට බර වෙලා තිබිලා තියෙනවා. මම උපමාවක් කළොත් කිලෝ 5ක බර පාර්සලයක් අවුරුදු 5ක් 10ක් වයස ඇති ළමයෙක් අතට දුන්නොත් කිලෝ 5ක් බරයි. මේක වැඩි වෙලා උස්සගෙන ඉන්න බෑ යාට. නමුත් මේ කිලෝ 5 අවුරුදු 20ක 25ක තරුණයෙක් අතට දුන්නොත් එයාට ගොඩාක් වෙලා උස්සගෙන ඉන්න පුළුවන්. මේ කිලෝ 5 කෙනෙකුට එක විදිහක් තව කෙනෙකුට තව විදිහක් කියන තැනකින් සාධාරණ අසාධාරණකමක් කලේ නෑ. කිලෝ 5 පහමයි. පුද්ගලයාගේ දරා ගැනීම හැකියාව හා නොහැකියාව මත බර අඩුවීම සහ වැඩිවීම උනේ. මේ දරුව ගාවට එනකොට කිලෝ 5 බර වැඩි, මෙයා ගාවට එනකොට කිලෝ 5 බර වැඩි කියලා උනේ මේ උනේ නැහැ. පහ පහමයි. ඒ වගේ ස්වාමීන් වහන්සේ මේ දහමේ කෙනෙකුට දහම ගොඩාක් ගැඹුරුයි, කෙනෙකුට නොගැඹුරුයි කියලා කළොත් දහම තසාධාරණේ වෙලා තියෙනවනේ. නෑ, දහම දහමමයි ස්වාමීන් වහන්සේ. නීවරණ සහගත වැඩි නම් අර පොඩි ළමයාට කිලෝ 5 බර වැඩි වගේ නීවරණ සහගත මනසට දහම ගැඹුරයි වගේ තේරෙනවා. තරුණයාට බර නැහැ වගේ නීවරණ ධර්ම අඩු මනසට මේක ගැඹුර තේරෙන්නේ නැහැ. හැබැයි අර පොඩි ළමයා ලොකු ළමෙක් වෙච්ච දවසට එයාටත් මේ 5 බරක් නැහැ වගේ. අද නීවරණ ධර්ම තියෙන මනසක් වුණාට හෙට දවසේ නීවරණ ධර්ම දුරු කරගත්තොත් එයාටත් මේ දහම ගැඹුර නැහැ. ඒ නිසා දහම ගැඹුරුයි අපිට බෑ කියලා හිතන්න එපා ස්වාමිනාස. දහම එහෙමනම් දහම තසාධාරණයක් කළා වෙනවා. ඇයි කෙනෙකුට දහම ගැඹුර වෙලා කෙනෙකුට නොගැඹුරු වෙලා. දහම කියන්නේ කෙනෙකුගේ මුණ බල්ලකට දුදු කරන එකක් නෙමෙයි. අපේ දරා ගැනීමේ හැකියාව හා නොහැකියාවේ අඩුව තියෙන්නේ. ඒ හැකියාව අපි හදාගත්තාම මේ ප්‍රශ්නේ විසඳෙනවා. මම දකිනවා මට හිතෙනවා ඇත්තටම ස්වාමීන් වහන්සේ සසර දුකෙන් මිදෙන්න මේ අනවරාග්ද දුක්ඛ සංසාරයෙන් මිදෙන්න ස්වාමීන් වහන්සේට පින් ඇති. නැතිනම් අවුරුදු දහස් ගානක් ආපු ශාසනයක මොනවාම හරි දෙයක් කර කර ආපු ශාසනයක මොනවාම හරි දෙයක් කරමින් මොනවා හරි දෙයක් කර කර යන්නේ නැතුව මේ වගේ නිවන් දකින දහමක් ගැන කතා කරන්න එකතු වෙන්න මේ වගේ වටපිටාවක් හැදෙන්න අපිට හිත එන්නේ නැහැ, හිත උපදින්නේ නැහැ. නිවන් දකින්න හේතු අපි ගාව නොතිබුණා නම් නිවන් දකින්න හේතු තියෙන හින්දායි මේ ශාසනය හැමදාමත් උනේ ස්වාමීන් වහන්ස වැහිලා තිබුණ අර්ථය මතු කළා, අර්ථය අවබෝධ කරගෙන තථාගතයන් වහන්සේ දේශනා කළා. මුක પરම්පරාවෙන් මේ භාෂිතයේ අර්ථය යම්තාක් දුරට ගියා. ගිහිල්ලා හිමින් ප්‍රතිපත්ති අඩුවෙන්න ප්‍රතිවේදියත් අඩු වුණා. පරියප්ති ඉතුරුනා ප්‍රතිපත්ති ප්‍රතිවේදී අතහැරලා ගියා. ඊට පස්සේ මලිදේව මහරහතන් වහන්සේගේ කාලේ වගේ ඒ රහතන් වහන්සේලාගේ කාලවලදී ආපහු පරියප්ති ගවේෂණය කළා ප්‍රතිපත්තිය උපදවා අරගෙන ප්‍රතිවේදී ලැබුවා. ඒකෙත් ඒ මුඛ પરම්පරාව ගිහිල්ලා ප්‍රතිපත්තියේ සීනවිලා ගිහිල්ලා පරියප්ති ඉවර වුණා. හැම වෙලාවෙම ප්‍රතිපත්ති ප්‍රතිවේද ටික කලින් කලට මතුවෙලා හේතු සම්පත්තිය නාය ටික ඊතර කරවල නැති වෙනවා. නමුත් පරියප්තිය තියෙන තාක් බුද්ධ ශාසනය නැති වෙන්නේ නැහැ කියලා කියන්නේ ප්‍රතිපත්ති මතු කරගන්න පුළුවන් හේතු ටික තමයි ওই අභිධර්මයේ කියන්නේ. ඒකේ ප්‍රතිපත්ති ප්‍රතිවේදී නැහැ. ඒක හැමෝටම හම් වෙන්නේ නැහැ. ඒක පැත්තක තියෙනවා. ඔහොම ඒක නිකම්ම තියෙන වැහිලා වගේ. ආයෙත් නිවන් දකින්න හේතු සම්පත්තියන කණ්ඩායම් එකතු වෙනකොට ඔය අතර එක්කෙනෙක් කෙනවා ආයි තර්කයේ අර්ථය මතු කරගන්න පුළුවන්. අර්ථය මතු කරගත්තාම අර්ථය මතු පරියප්තියෙන් අර්ථය මතු කළ ගන්නවා. අරගෙන ප්‍රතිපත්තිය උපදවා ගන්නවා. ඊට පස්සේ ඒ ප්‍රතිපත්තිය අනුව ගිහිලා ප්‍රතිවේදී බොහෝ දෙනෙක් මාර්ගඵල ලබනවා. ඒ හේතු සම්පත්තියන කණ්ඩායම් ඉවර වුණාම ආයි ප්‍රතිපත්තිය එහෙම අඩුවෙලා ප්‍රතිපලය අඩුවෙලා යනවා. ආයි ප්‍රතිපත්ති මේ පරියප්තිය පෙළ ඉතුරක් ඉතුරු වෙනවා. ආයත් හේතුව තියෙන කණ්ඩායමක් එනකොට අවුරුදු දහස් ගානක් ගිහිල්ලා හරි ආයත් අරකේ අර්ථෙ නෙවෙනවා. යම් දවසක පරියප්ති අතුරු දහන් වුණ දවසට බුද්ධ ශාසනය ඉවරයි කියනවා. මතු කරගන්න තියෙන හේතුව නැහැ. එතෙක් කවුරු මොනතරකින් කොහොම ඇවිල්ලා අර්ථය ගත්තත් බුද්ධ භාෂිතයක් යන ගණේට යනවා. බුදුහාමුදුරුවන්ගේ දහම මතු කෙරුවා යන ගණේට යනවා. මොකද පරියප්තියම බිහි කරගන්න නිසා. නුවණ විශේෂණයක් මිසක තියෙන්නේ වෙන හැකියාවක් නැහැ යගේ ජීවිතේ. ඉතින් මෙහෙමයි මේ ශාසනය තියෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒ නිසායි මොන්න තරම් නිවම්මග නැතත් මාර්ගඵල ලාභී නැතත් බුද්ධ ශාසනය තියෙනවා යන ගණයට යන්නේ පරියප්තිය තියෙනවා නම්. ඔය පරියප්තියට අයිති හිමිකාරයා, නිදානයට අයිති හිමිකාරයා කවුරු මොන විදියට ඊර්ෂ්‍යා කළත් මොන විදියට කිව්වත් හරියන්නේ නැහැ. අයිතිකාරයා මෙන්න උනේ ඒකට අත තියන්න අයරෙන්නේ. ඒ වගේ පරියප්තිය අර්ථය ගන්න ඒකට අයිතිකාරයම එන්න වෙනවා. අයිතිකාරයක් කියන්නේ ඒ සසර හුරුවටම එන්න වෙනවා. එතෙන්ට ආවහම තමයි ඒක විවර වෙන්නේ. ස්වාමීන් වහන්සේ එහෙම ගතියක් තියෙන්නේ මේ ශාසනයේ. අද විතරක් නෙමෙයි මේ අතීතයේ දිහා බැලුවහම බුදුරජාණන් වහන්සේ පිරිනමන් පෑවට පස්සේ මේිට පෙරත් මේිට අවස්ථ ධම්මදින මහරහතන් වහන්සේ, මල්ලිදේව මහරහතන් වහන්සේලා වගේ තැන්වලදී මේ සිද්ධියමයි වෙලා තිබිලා තියෙන්නේ. එතකොට තව ඉදිරියටත් මේ ශාසනය පවති මේක නතර වෙන්නේ නැති. දැන් අපි අද කොහොම හරි මේ ශාසනයේ පරියප්තියේ අර්ථය තේරුම්ගෙන නිවන් දකින හේතු සම්පත් තියෙන තාක් ඒකයි මේ ශාසනය අපි බය වෙන්න ඕනේ කියන්නේ. එහෙම මරන්නත් බෑ, මැරෙන්නෙත් නෑ. ඒ බුද්ධ ශාසනයේ යම් හේතුවක් තියෙනම් අවදි වෙන්න නිවන් දකින පිරිසක් තියෙනම් ඒ පිරිස එතනින් එතර වෙන තාක්ම ඒක නැති වෙන්නේ නෑ. ඒක යනවාමයි. ගිහිල්ලා ඒ කණ්ඩායමේ ඉවර වුණාම ආයතර වගේ දියපාර හිඳලා යනවා වගේ ප්‍රතිපත්තිය හිඳෙනවා, ප්‍රතිවේදේ හිඳෙනවා. හැබැයි පෙළදහම ආයෙත් tempත් වෙනවා. නිදානේ tempත් කළා වගේ ගලක් යට අයිතිකාරයා එනකන් අය දොරෑරෙන්නේ ඕකේ. අය තැන්පත් වෙලා තියෙන්නේ. ඔහොම 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 යනවා. තව අවුරුදු ගානක් යනකම් සමාජ මේක එක කාලයක් ඇදිට මට හිතෙනවා මේක සමාජයට වගේ කියලා නිවන් දකින්න හේතු සම්පත් තියෙන වටපිටාවක් උපදින කාලයක් ඇදිට මම දකිනවා. නැත්නම් මේකේ අර්ථය මෙහෙම පේන්නේ මොකද මගේ උනස් වනස පෞද්ගලික ජීවිතේ මට එහෙම හයියක් නැහැ. මට පිට පෙළදහම දැක්කහම මට තේරෙනවා මම ඉස්සර මේකට සූත්‍ර වලට අර්ථ අරන් තියෙන්නේ මෙහෙමනේ කියලා. මේක ඔහොම වෙන්න බෑ මේක වෙන්නේ මෙහෙමනේ කියන තැනකින්. ඉතින් මේ මගේ පෞද්ගලික ජීවිතයේ හයියකින් නෙමෙයි මම මේ කියන්නේ. බොරුවක් නම් මට මෙහෙම කියන්න බෑ. අනික මම මේවා කියන්නේ සෝනංශ සමා වෙන්න ඕනේ මේ මගේ පෞද්ගලික මාන්නයකට නම් නෙමෙයි මගේ එහෙම එකක් නැහැ. මට ස්වාමනාංශලට විශ්වාසයක් ගොඩනගන්න ඕනේ බුදුහාමුදුරුවෝ ගැන. සාසනය ගැන අපිට නිවන් දකින්න පුළුවන් කියන එක ගැන ඒකට මේ කියන්නේ මම. ඉතින් මේ පෙළදහම වැඩ ගන්න කවුරු හරි යම්තාක් මාර්ගඵල දුක්සහගත සසරේ මිදෙන්න පාරමී සම්පූර්ණ වෙච්ච අර හිරුවේලිය වැටෙනකොටම පිපෙන්න තියෙන මල් වගේ තියෙන ජීවිතේ තියෙන තාක් මේක නවත්තන්න බෑ. මේක යනවා. ගිහිල්ලා එතනින් ඒ කණ්ඩායම ඉවරුනහම කාටවත් රකින්නත් බෑ. ඒ හින්දායි මම බය නැතුව කියන්නේ මේ බොරුවට බාහිර රණ්ඩු කර කර ඉන්නපා කාලේ අපරාධේ. මේක මුස්ලිම් ය කතෝලිකය දෙමළය කියලා රණ්ඩු කර කර ඉන්නපා කියලා. මුස්ලිම් කියන මිනිස්සු අතර දුක නිවා ගන්න කැමති අය ඕන තරම් ඉන්නවා. කතෝලික දෙමළ කියන ජීවිතවල දුක නිවා ගන්න කැමති අය ඕන තරම් ඉන්නවා. ඒගොල්ලන්ටත් අපිට ඊර්ෂ්‍යා කරන්න ඕනේ. ඒගොල්ලෝ අපිට ඊර්ෂ්‍යා කරන එකකුත් නෑ. අපි කියන්නේ දුක නිවා ගන්න හැටිනේ. පුද්ගලික ගැන නෙවෙයිනේ. දුක නැති කරගන්නේ මෙහෙම. කාගේ ජීවිතවල දුකට අකමැති කවුරුත් මේක බලන්න. අපි කියන්නේ මේක ජාතිවාදී ප්‍රශ්නයක් නෙවෙයි දුක පිළිබඳ ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. බොරුවට ආවේගශීලී වෙලා කෑ ගැහුවට කෑ ගහගෙන යන්න එපා. ප්‍රශ්නේ විසඳෙන්නේ කියලා බලන්න. ඒ හින්දා මෙන්න මේ බුදුහාමුදුරුවෝ සද්ධාව කියන ස්වාමීන් වහන්සේ මෙන්න මේ ටික අපි හරියට කමු. මම හිතනවා මගේ ස්වාමීන් වහන්සේලට පින් ඒ පින ඇති මගේ බුදුහාමුදුරන්ගේ ශාසනයට ජීවියක් වෙන්න ඒ පින ඇති ස්වාමීන් වහන්සේ වෙන මොකුත් උන්නේ නැහැ ස්වාමීන් වහන්සේලට තෙරුවන් සරණයි.